him all money. ඔය අයිනට දාන්න එපා පැදුම්. නැත්තම් මේ ආසනේ හරියට ගත්තා නම් ආසනේ මෙද හරියට ගත්තා නම් එක්කම නැත්තම් අයිනේ ඉන්න පාසු නිසා වෙන්නේ. මම අපි ඉස්සෙල්ලා භාෂාව තරණේ පොතේ ඉස්සරහට පොඩ්ඩක් ගිහිල්ලා පස්සේ අමතර ඒවා කතා කරයි යන්නේ. එහෙනම් හොඳයි. නැත්නම් පොත යන්නේ තියෙන්නේ. දැන් මෙතන ඉඳන් ඉස්සරහට වාක්‍ය තියෙන භාෂාව තරණේ පොතේ. ඒ නිසා දැන් අර අර්ථ ප්‍රශ්නේ ඉන්නේ නැහැ මේක. පංචමී ඒක වචනද ද්විතීය බහුවචනද ඒ ගැටලු ඉන්නේ නැහැ දැන් වචනවලදී. මොකද පැහැදිලිව අපිට වචනේ අර්ථය තේරුම් ගන්න පුළුවන්. නම් අපි පොඩ්ඩක් පටන් අරගෙන කරගෙන යමු. හොඳ ඉඳන් ස්වාමීන් වහන්සේ කමන්නේ. මේ තුන්වෙනි අභ්‍යාසය. මේකේ තියෙනවම නැතුව මම කීපයක් වෙනස් කරලා අහන්නම් දැන්. මේකේ තියෙනම ගොඩක් වාර ගණන් කරලා තියෙනවානේ. ඒ නිසා මම හිතලා වාක්‍යයක් කියන්නම්. ඒකේ තේරුම කියන්න බලන්න. මනුස්සෝ කසති. මනුස්සෝ කියන පදේ ප්‍රථම ඒකවචන. කසති කියන්නේ සීසයි කියන අර්ථයේ ක්‍රියාපදය.
කසති
කසති කසති එන පදයක් නැගින්නේ කසිස්සති කියලා එනවා අනාගත කාලේ කසිස්සති සී හෝ මිගං ખાදති සී හෝ කියලා කියන්නේ පදේ විභක්තිය ප්‍රථම විභක්තිය මොකද උක්ත කතරූපදී නිසා. එතකොට මිගං කියලා කිව්වේ ဒုတိယා පදී. මොකද ක්‍රියාවට යටත් වෙන කර්ම පදී නිසා ဒုတိယාවේ තිබ්බේ. කාදති කියන්නේ ක්‍රියාපද. ඊට පස්සේ ඊළඟට සූර්යෝ පබ්බතං හා උදේති
සූර්ය අරවතෙන් උදාය
වචන ටික කියගෙන යමු.
සූර්ය ප්‍රථම වචන පබ්බතං හා
ඒක ක්‍රියාවලිය. ධාරකෝ යක්ඛං හා භායති.
ධාරකෝ
ළමයා යක්ඛම්
ඒක කොහොමද කියන්නේ මේ යක්ෂයාගෙන් බය වෙයි
යක්ෂයා කෙරින්
බය වෙයි ඒක
කියන
ධාරකෝ ප්‍රථම ඒකවචන
ඒ ප්‍රථම ඒකවචන උනේ ප්‍රථමාවෙන් තිබ්බේ බය වීම කියන්නේ බය වෙන්නේ කියන්නේ ඒ වාක්‍යයේ උක්ත පදේ නිසා.
යක්ඛම්මා පංචමී කොට.
ඒ පංචමීති. බය වෙන්නේ කාගෙන්ද? ඒක නම පංචමී තියෙනවා කියලා අපි කතා කරා. යස්මාදපීති භයමාදත්තේවා කියලා සූත්‍රයක් තියෙනවා.
යක්ෂයාට කියලා එහෙම කියන්න බැරිද?
යක්ෂයා ඒ සිංහලෙන් අපි එහෙම කියන්නේ. එහෙම කියන්න පුළුවන් සිංහලෙන්. ඉතින් කියන්නේ යකාට බය වුණා කියලා නේද? එතකොට ඒ තැනක එවනට පාලි භාෂාවෙන් ඕක පංචමීන්
තියෙනවා.
යක්ෂයා කෙරෙන් බිය වේ කියලා තමයි. එතකොට අපි ඒ පද පරිවර්තනය කළොත් ඒ විදිහටම සිංහලට පරිවර්තනය කරන්න ඕනේ. ඒ වුණාට අපි ව්‍යවහාරي බහුලව තියෙන්නේ යක්ෂයාට බය වුණා කියන්නේ. හරි. එහෙමනම් ඊළඟ එක. අහං බුද්ධස්මි පසීදාමි.
පසීදා.
ඔව් පැහැදිනවා කියන අර්ථය.
මම බුද්ධ රජාණන් වහන්සේ කෙරෙහි පහදිනවා.
කෙරෙහි පැහැදි.
මොකක්ද? කියන කතමා බුද්ධස්මි වහන්සේ කෙරෙහි.
ඇයි ඒක සත්වමින් ආවේ? සත්වමී ඒකයි. ඒ
කියන්නේ
කෙරෙහි කියන අර්ථය. හරි. ඊළඟට කමන්නේ කවුද ඔය දිදී මයං අරඤ්ඤේ වසාම
මයං අපි අරඤ්ඤේ
ආරණ්‍යෙහි වාසය කරමු විසින්. එතකොට පද ටිකක් කියාගෙන යමු. බහුවචන. උත්තම පුරුෂ නිසා මයන් කියලා අපි ටිකක් වෙනස් විදියට.
ආරණ්‍යෙහි
අරඤ්ඤේ පාලි වචනේ අරඤ්ඤ අරඤ්ඤ කියලා
කියන්නේ මේ සත්‍යනි
ඒක වචන බුද්ධේ කියන පදේ වගේ බුද්ධේ බුද්ධම්හි බුද්ධස්මින් කියලා තිබුණා ඒ වගේ තමයි අරඤ්ඤේ අරඤ්ඤම්හි අරඤ්ඤස්මින් කියලා පදේ
තිබුණා
රාමණීයානි එතන ප්‍රථම වචනය ප්‍රථම ඒ අපි පස්සේ කතා කරන දෙක අරඤ්ඤ පදේ නපුංසක රූපයි ඒ නිසා තමයි අරඤ්ඤානි කියලා පදයක් තියෙන්නේ ඒ අපි පස්සේ කතා කරමු නපුංසක රින්ග කතා පදෙද්දි සත්ත්වමියදී එක වෙනස් වෙන්නේ නැහැ සත්ත්වමිය එක වචනේදී නපුංසක රින්ග පුල්ලිංග දෙකේ වෙනසක් නැහැ හරි ඒක ක්‍රියාපදේ උත්තම පුරුෂ මොහොතයි මේකේ තියෙන කුත් දෙය අතර අපි කියමු ඕන නැත්නම් කිව්වෙම නෑ කියයි නේද ඒක ඉච්චර අමාරු ඒවා නෑ හැබැයි කර්මපද හිම නෑ 17 වෙනි එක 17 20 වෙනි එක සම් 20 වෙනි කියන්න කමන්නේ නිති දන්ති වානිදෝ ඔව් නිසීදති කියන්නේ මොකක්ද ඔව් හිඳි කියන්නේ හිඳ ගන්නවා කියන එකයි අර්ථය එතකොට බහුවචනේ සිංහල බෑ
හිඳි
ඔව් හිඳි දැන් ගොඩ දෙනකොට ඔක ගැටලුව වෙන්නේ දැන් කියන එකක් තේරෙනවා සිංහලින් කියන්න තේරෙන්නේ නැහැ හරි වැඩි නේද පාලියෙන් කිව්වේ හැකි සිංහලින් කියන්න තේරෙන්නේ නැහැ තේරුම් ඒ අර විභක්ති දෙනීම ඇත්තටම අපේ සිංහල දෙනීම අඩුකම නිසා. ඉතින් ඒක කාලයක් ඇද්දි හුරු වෙනවා. ඉතින් ඒක අපිට අර්ථය තේරෙනවා නම් දැන් පොතක් කියවලා අර්ථය තේරුම් ගන්න ඒකේ බාධාවක් නැහැ. ඒ වුණාට අර මූලිකව ටිකක් අපි ඒක චුට්ටක් දැනගෙන ඉන්න එක වටිනවා. අපේ මාතෘ භාෂාවනේ නේද? මව්බස කියලා පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න. ඉතින් ටිකක් ඒක නිසා ඒවා දැනගෙන ඉන්න එක වටිනවා. අර ව්‍යාකරණඥයෙක් වෙන්න නෙවෙයි මූලික ටික හරි දැනගෙන ඉන්න එක වටිනවා. හරි ඊළඟට 20 වෙනි එක. ඒක ලේසි හැදේ. කමන්නේ කියන්නේ. ඒක අපි වෙනස් එකක් කියමු. ඒක නැතිව. හතරක් තියෙන එකක් කමන්නේ නේද? බුද්ධෝ සාවකස්ස ධම්මං දේසේති
සංකස්ස සංඛ්‍යාත ධම්මං ධර්මේශනා
දේසේති අපි දැන් දේසේති වගේ පද බුදුරජාණන් වහන්සේ වගේ නම් කතුරුන් වහන්සේ අපි ඒ දිනක ගෞරවාර්ථ වචනයක් යොදනවා. දේශනා කරන සීක. සීක කියන පදය ගැන කියන්නේ ගෞරවාර්ථයේ යෙදෙන පදයක්. වහන්සේ කියන වගේ පදත් එක්ක බොහෝ විට සීක කියන එක යොදනවා. ඒක නිසා ඉතින් අපි ස්වාමින් වහන්සේ දහම් දේශන සීක දී වගේ කියන දෙසයි කියලා අපි කියන්නේ නැහැ. හරි. එතකොට පද ටිකක් සනත් පාලියේ බහුවචනේ දාන බහුවචන පද යොදනවා. මධ්‍යම පුරුෂයේදී ඒකවචන අර්ථයකට උනත් බහුවචන පද යොදනවා.
ගරුකරන්න.
ඒකවචන දෙවෙරීදී කියන පස්සත බන්තේතා ආපත්තියෝ. නැත්නම් ඒක ඉන්නවන පස්සසි බන්තේතා ආපත්තියෝනේ. දැන් ත්වං කියන එකනේ උක්ත පදේ. ත්වං බන්තේ කියන්නේ ආලපන පදේ. බන්තේ ස්වාමීනි ත්වං ඔබ වහන්සේ තා ආපත්තියෝ ඒ ආපත්තිහු ဒုတိယා පදේ. ဒုတိယයේ දෙක ශ්‍රී ලිංගයි අපි අවපස්සේ කතා කරමු. ඒ ආපත්තිහු පස්සසි කියලා ඉන්න ඕන. දකින්නෙහිද ඇවැත් විදියට දකින්වද? ඔකේ ඉන්න ඕනේ එහෙමයි. ඒ උනාට ගෞරවාර්ථී බහුවචන දා පස්සත දකින් දකිනා දකින්නෙහිද කියන වගේ අර්ථයක් ඇතරම දක්නෙහිද කියන එක තමයි අර්ථය. ඒක බොහෝ විට පාලි භාෂාවේ බහුලව යෙදෙන ප්‍රයෝගයක්. මධ්‍යම පුරුෂයේදී අනකිරීමකදී හෝ වේවා වෙන තැනකදී බහුවචනේ යොදනවා ගෞරවාර්ථය සඳහා. හරි. ඒක හැබැයි ප්‍රථම පුරුෂයට අදාළ නැහැ. මධ්‍යම පුරුෂයේදී තමයි බහුලව ඕක වෙන්නේ. බුදුරජාණන් වහන්සේ බුද්ධෝ ධම්මං දේසෙන්ති කියලා හැම තියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ධම් දේසත් කියලා බහුවචනින් තියන්නේ නැහැ. ඒකේ තියන්නේ දේසේතිම තමයි. මධ්‍යම පුරුෂයේ තමයි ওই කතාව බහුලව යෙදෙන්නේ. තමන් ඉදිරියේ ඉන්න කෙනෙකුට වෙලීටියෙකුට ඒක වචනෙන් යොදන්නේ නැහැ. බොහෝ විට බහුවචනෙන් යොදන්නේ. ඒක ටිකක් මතක තියාගන්න. හරි. මධ්‍යම පුරුෂයේදී කියන්නේ තමන් ළඟ ඉන්න කෙනෙකුට කතා කරන. පද ටික. ඒ ප්‍රථම ඒක වචන උනේ දහම් දේශනා කිරීමේ කාර්ය කරන කතරුන් වහන්සේ නිසා.
සවකස්ස කියන ප්‍රතිපදිත
ඒ දහම් දෙසීම ලබන කෙනා. අවසානික ඒකත් හිතලාම අපි කියමු නේද? තව පංචමී විභක්තියේ යෙදෙනවා. මේකත් මතක තියාගෙන මම ඉතන දුන්නද මට හරියට මතක නැහැ. තෝ කියලා ප්‍රත්‍යක්. ඒක වචන බහුවචන දෙකේම විශේෂයක් නැතුව තෝ කියලා ප්‍රත්‍යක් යෙදෙනවා. රුක්කතෝ, චෝරතෝ, මනුස්සතෝ. ඒක දෙරම මිනිසාගෙන්, එහෙම නැත්නම් මිනිසුන්ගෙන්. රුක් මනුස්සතෝ කියලා කියන්නේ. එතකොට චෝරතෝ, චෝර රාජතෝ වා චෝරතෝ වා මනුස්සතෝ වා මනුස්සතෝ වා කියලා දින අග්ගිතෝ වා උදකතෝ වා. එතකොට ඒක පංචමී අර්ථය ඒක. තෝ ප්‍රත්‍ය පංචමී අර්ථය. ඒකෙන් කියවෙන්නේ එයින් කියන අර්ථය. ඒ කියන්නේ පංචමී. අග්ගිතෝ වා කියලා කියන්නේ ගින්නෙන් හෝ උදකතෝ වා වතුරෙන් හෝ රාජතෝ වා රජුන්ගෙන් හෝ. රජුගෙන් කියලා ඒක වචනම නෙවෙයි. එතන අර්ථය රජුන්ගෙන් හෝ. බහුවචනයටත් එතකොට මේ තෝ ප්‍රත්‍ය යෙදෙනවා. ඒකත් මතක තියාගන්න. ඒකෙන් අපි වාක්‍යයක් කියමු දැන්.
අම්මුවන්
සීහෝ පබ්බ පබ්බතම් හා එහෙම නැත්නම් පබ්බතතෝ පතති.
සීහෝ සිංහයා ගලෙන්
ඒක ඒ වචනෙත් කියලා ඉන්න. ඈ ඒ පාලි වචනෙත් කියලා ඉන්න.
පබ්බතම් පබ්බතෝ වා.
නෑ නෑ. පබ්බතතෝ
වෙන්න ඕනේ. පබ්බතතෝ.
එමෙන්නම් පබ්බතම් හා.
ගලෙන් කිව්වටනේ. ගල කෙරෙන්
එහෙම වුණේ නෑ.
ගලෙන්
පතති.
බසින් බනි.
නෑ. පතති.
පනි.
වැටි.
වැටි.
පතති කියන්නේ වැටෙනවට. හරිනේ.
සීලෝ කියන ප්‍රථම එක් වචන පබ්බ පබ්බත තෝවා
වා උන්නේ වා
පංචමී ඒක වචන හෝ බහුවචන. අරද
පතති වෙටි. එතකොට දැන් පබ්බතතෝ කියලා ඔතන කියද්දි අර්ථේ බොහෝ විට ඒක වචනයි. මොකද දැන් එක ගලක ඉන්නේ එකවර වැටෙන්න පුළුවන් නෙමෙයි. ගල් වලින් වැටෙයි කියන අර්ථය ගැලපෙන්නේ නැහැ. දැන් බහුවචනයක් තිබුණා නම් උක්ත පදේ වුණ පර්වත වලින් කියලා කියන්න පුළුවන්. තේරුණා? සිංහයා පර්වත වලින් වැටෙයි කියන එක ගැලපෙනවා ටිකක් අඩුයිනේ අර්ථය. ඒ නිසා පර්වත යින් වැටෙයි කියන එක තමයි අර්ථය තමයි. ගොඩක් දුරට දැන් තෝ ප්‍රති බහුවචනාර්ථයක තිබුණාට මෙතනදී වාක්‍යයේ හැටියට ඒක වචනාර්ථය තමයි ප්‍රකට. හරි. එහෙනම් තුන්වෙනි එකේ අපි සිංහල පැත්තත් මම කීපයක් හැමෝගෙම නැතත් කීප දෙනෙක්ගෙන් හරි මම සිංහලෙන් වාක්‍යයක් කියනවා පාලියට හරවන්න. මේකේ තියෙනවා දැන් කරලා තියෙනවනේ ගොඩක්. ඒ නිසා මම හිතලා කියන්න. චෝරතු
චෝරනේ
චෝරෝ නේ චෝර නාම ප්‍රകൃතිය ඒ චෝරතෝමයි. සොරුන්ගෙන් කිව්වා චෝරතෝ, සොරාගෙන් කිව්වා චෝරතෝ. තෝ ප්‍රත්‍ය යෙදෙනවා නම් විතරයි ඒක. දැන් එහෙම නැතුව විභක්ති ප්‍රත්‍ය වෙනම තියෙනවනේ. ඒක වචන බහුවචන ભેදී අපිට විශේෂයෙන් හඳුනා ගන්න ඕන නම් තෝ ප්‍රත්‍ය දාන්න එපා. දැනට තෝ ප්‍රත්‍ය නැතුව අනිත් විභක්ති ප්‍රත්‍ය වලින් වාක්‍ය ලියන්න පුරුදු වෙන්න. මෙහෙම එකක් තියෙනවා කියලා දැනගන්න. මේ සිංහලට නැගිය යුතුයි කියලා කියන කොටසේ මොන හරි අමාරු වාක්‍යයක් තිබුණා නම් කියන්න බලන්න වෙනතරි. මොකක් හෝ අමාරු එකක් තිබුණා නම් ඒක කතා කරලා අපි ඊළඟ එකට යනවා. එහෙම තියේනම් බලලා ලියාගෙන ඉන්න ඕන. ඊළඟ දවස් ඉතින් ඒ මොනවා හෝ ගැටලු ටිකක් තියෙනවා. මොකද දැන් මේවා අපි සමහර විට මේ වාක්‍ය ඉච්චර කතා කරෙන්නේ නැහැ. මොකද දැන් මේවා කතා කරලා ඇති විලා නින්නේ තමයි කොට නේද. ඒ නිසා අනිත් එක දැන් මේවට අපිට උත්තර හොයා ගන්න ලේසි එච්චරම අමාරු නැහැ මේවා. හරි. එහෙනම් සිංහල පැත්තේ කීපයක් බලාගෙන යමු. මේකේ තියෙනවම කියාගෙන යන එක හොඳයිද, අලුතෙන් හිතලා හදන එක හොඳයිද? පිරිසගේ කැමැත්ත අනුව. අලුත්ේම හොඳ. අනිත් ආශ්ම දුන්න කොහොම හරි කමන්න. හරි. ඊළඟ එක නෝ. භික්ෂූන් වහන්සේ ගල උඩ සිටිනාසේක. ඔව්. ඒ භික්ෂුන් වහන්සේ කියන එක ඇත්තරම තාම අපි කතා කළේ නැහැ. උයන්නේ උකාරාන්ත පදයක්. අපි ඒ නිසා වෙන පදයක් ගන්නවා. මනුෂ්‍යා කියන අපි ගමු. මිනිසා ගල උඩ සිටි.
මනුෂ්‍යෝ පබ්බතේ නිති
නිසීදති කිව්වොත් ඉඳ ගන්නවට හිට ගන්නවට
තිටති.
හරි. එතකොට දැන් ඒකේ වචන ටිකක් ඉක්මනට කියන්න.
මනුෂ්‍යා ප්‍රථම පුරුෂය ඉවාතිනේ.
මනුෂ්‍යෝ
ජීවින්නේ බබ්බතේ.
ඒ නිසා සප්තමී ඒක වචනයි.
ඒක වචනයි.
පුතා පානකයක් බොයි. බොනවට කියන්නේ පිවති කියලා. පුත්ත ශබ්ද ප්‍රථම එක වචනයි. පුත්තෝ
පුත්තෝ
පානකම් පිවති
පිවති.
එතකොට පුත්තෝ කියන පදේ ඒක වචනයි. ඒ මොකද බීමේ ක්‍රියාව කරන කෙනා කත්රු නිසා. පානකම් කියන පදේ ද්විතීයයි. කර්ම පදේ නිසා බීමට ලක් වෙන පදේ නිසා. පිවති කියන්නේ ක්‍රියාපදේ. ඊළඟට අපි ධර්මය අසමු. අපි
මයන් ධර්මං
අසමු. අසයි කියන එක කොහොමද කියන්නේ? ක්‍රියාපදි සුනා සුන සූධාතුව සුනාති තම ක්‍රියාපදි. එතකොට ඒක වර්ණ කරලා කියන්න ඕනේ. මධ්‍යම පුරුෂ බහුවචන
සුනාමි
උත්තම පුරුෂ බහුවචන
සුනාමි
සුනාමි. පද බෙදා ගන්න පුළුවන්. ඒක ලේසි. ඊළඟට තෝ භාවනා වඩව වඩවි වඩවි භාවනා පදීම තමයි ඒකේ ද්විතියාවෙන් නෝන භාවනා ඒක හැබැයි අපිට තාම ගුරු නැහැ මොකද ශ්‍රී ලිංග පදයක් ඒක භාවනං කියලායි පදේ වර්ණය ගන්නේ භාවනං භාවේති කියන එකයි
භාවේති
බාවි නැත්නම් වඩ වඩහි කියලා නෝන භාවේසි භාවේසි දොට
තවම් කියන්නේ මධ්‍යම පුරුෂ ඒක වචන
උක්තපදී
භාවනං ဒုတိය ඒක වචන
මොකද ක්‍රියාව භාවේසි වඩහි හරි ඊළඟට තෙපි සිල් රකිවු තෙපි
තුන්හේ සීලං රක්කත
රක්කත හරි
තුන්හේ මධ්‍යම බහුවචන
උක්තපදේ තමයි උක්තපදේ කොහමද ඔකේ
සීලං දෙතිය
හරි ඊළඟට පබෝදානන්දයි ඔහු ධර්මය ඉගෙන ගනිති ඉගෙන ගන්නවට උග්ගන්හාති කියලා කියන්නේ ඔහු කියන්නේ තේ හරි
තේ ධම්ම
ධම්මං උග්ගන්හාති යකී බහුවචන හන්ති උග්ගන් හන්ති තේ ධම්මං උග්ගන් හන්ති ඕහු ධර්මය උගනිත් මේකේ තියෙන එකත් අපි කියමු නේද රතනානන්දය සම්මතමයි ඉන්නේ එකින් එකක් නේ ඒක වෙන කාට හරි දෙන්න
භාවනා කියන වචන තමයි මේ නපුරුතක වෙන
භාවනාද ස්ත්‍රීලිංගයි භාවනා කඤ්ඤා පදිවදී භාවනා භාවනා භාවනායු භාවනං භාවනා භාවනා ද්විතීය එක වචනේ භාවනං කියලා ඉදින් භාවනා කියන පදේ තේරුම දන්නවද දැන් අපි ඒකත් ඒවත් නිකන් ඉන්න ගමන් දැනගන්න එපා නේද භාවනා භාවනා කියලා අපි කියනවා දැන් බෞද්ධ භාවනා කියන පදේ අර්ථය මොකද්ද කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා කියන්නක වඩනවා කියන අර්ථය දැන් එතකොට අකුසලයකට වඩන්න පුළුවන්
කුසලතාවුනේ
විකපාපනෝ කියන එක නිරුක්තිය කියන්නේ අහලා ඇති ලොකුසානංශේ මන් විතර කියනවා භාවීති කුසලේ ධම්මේ ඒතායාති භාවනා මේ ක්‍රියාව කරන කොටගෙන ඒතාය ඒවා පද හැදින් විදිහ අපිට පස්සේ දැනගන්න පුළුවන් තාම මේ පද කතා කරුන්නේ මේ ක්‍රියාව කරන කොටගෙන කුසලේ ධම්මේ ဒုတိය පදේ කුසලේ ධම්මේ ဒုတိය පද දෙක කුසල ධර්ම භාවීති इति වඩන්නේ නුයි වඩනවා කියන අර්ථය. එතකොට කුසල් අරමුණක් කුසලයක් වැඩෙනවා නම් කුසල් කිත් પરම්පරාවක් යනවා නම් කුසලයක් වැඩෙනවා නම් අන්න ඒ ක්‍රියාව තමයි භාවනාවක් කියලා කියන්නේ. එතකොට දැන් සමහරු කියනවනේ එක දිගට එකම අරමුණේ ඉන්නවා නම් ඒක මේකත් භාවනාවක් කියලා. දැන් මං ගිහ කාලේ අහලා තියෙනවා සමහරු කියනවා දැන් චෙස් ක්‍රීඩා කරලිවුවා දාන් වගේ ක්‍රීඩා. ඒ වගේ මොනවා හරි හිතලා කරන ක්‍රීඩා ගැනත් කියනවා මේකත් භාවනාවක් තමයි කියලා. ඒක සම්පූර්ණ වැරදි කතාවක්. ඒ තැන්වල ඇත්තටම ලෝභ හිත් තමයි බොහෝ විට ක්‍රියාත්මක වෙන්නේ. ලෝභ, දේශ හිත්. ඉතින් ඒ තැන්වල ඒක කුසලයක් වෙන්නේ නෑ. බෞද්ධ භාවනාවක් නෙවෙයි ඒක. බුදුරජාණන් වහන්සේ විස්තර කරනදී භාවනාවක් නෙවෙයි. ඒකෙන් නිවන් අවබෝධ කරගන්න උපකාරයක් වෙන්නේ නෑ. ඒ නිසා එහෙම කවුරුර කියනවා නම් ඒ කතාව වැරදි ඈ. හරි. අමතර කතාවක්. හරි.
ඒවට
ලෝභ හිතක් එක්ක නුවණ කියන ධර්මයේ විස්තර කෙරෙන විදිහ ප්‍රඥා චෛතසිකයේ යෙදෙන්නේ නැහැ. ලෝභ ද්වේෂ හිත එක්ක ප්‍රඥාව යෙදෙන්නේ නැහැ. දැන් අපි සමහර විට නුවණ කියලා අපි සාමාන්‍ය ලෝකයේදී කියන්නේ සංඥාතික එකතුවක්. දැන් උදාහරණයක් විදිහට අපි හොඳට ඉගෙන ගන්න පුළුවන් කියලා කෙනෙක් ගැන කියන්නේ. ඒ කෙනාට හොඳට සංඥා එකතු කර ගැනීම හැකියාව තියෙනවා. සංඥා ගැනීමේ හැකියාව වැඩි. දැන් ඇත්තටම උගත්කම කියලා කියන්නේ සංඥා ගොඩක්. එහෙම නැත්නම් ඒකට ප්‍රඥාවයි සම්බන්ධයක් නැහැ. ඒක නිසා සංඥා ගැනීමේ හැකියාව. ඒකෙන් දැන් ධර්මයේදී ඇත්තටම ප්‍රඥාව කියලා කියන්නේ අදහස් කරන්නේ ඒක නෙවෙයි. ධර්මයේදී ප්‍රඥාව කියන එකෙන් අදහස් කරන්නේ ලෝකේ යථා ස්වභාවය දැකීමේ හැකියාව. ඒ නිසා ඒ දහමට දැන් අපිට සංඥා අවශ්‍ය නැහැ කියලා කියන්න බෑ. ඒකෙන් දැන් අපි ධර්මයේ ඉගෙන ගන්නවා කියලා කරන්නේත් සංඥා ටිකක් එකතු කර ගැනීමක්. ඉතින් ඒ සංඥාවල වැදගත්කමක් තියෙනවා. හැබැයි අර දේවල් ඉගෙන ගැනීම නිවනට උපකාරී නෑ. හරි. මං ඉන්න කාලේ මට මතක නැති අලුත් එකක් ටිකක් කොහොමනම් තියන්නේ
ඒ
මත් දැනග තියෙන එක කොහොමනත් ඒ තැනක ඉතින් අපි ඒ වචන ගිහි සමාජීතින් ගොඩාක් පැරදිට පාවිච්චි කරනවා. ඒව ඉතින් අපි දැනගෙන කවුරුරි නැත්තම් කෙනෙක් ඇහුවොත් මේක අසලනහස භාවනාවක්. ඒව අපි දැනගෙන ඉන්න ඕන. ස්ත්‍රියක් ගැන හිත ඉන්න එකත් භාවනාවක්. ඒ හිත නිවීම කියලා දැන් ඔය මිනිස්සු සාමාන්‍යයෙන් කතා කරන්නේ රාග අරමුණකදී. ඒකෙන් ලැබෙන ඒ తాවකාලික ආශ්‍රාතීට. හැබැයි Taman දන්නේ නැහැ රාග අරමුණක කාම වස්තුන්ගේ තියෙන දෙයක් මේ වගේ තුනක් දේශනා කරන්නේ නේද? ආස්වාදයක් තියෙනවා. කාමයන්ගේ ආස්වාදයක් තියෙනවා. හැබැයි ඒකේ ආදීනවය ඊට වඩා ගොඩක් වැඩි. ඒ ආදීනවය නොදන්නාකම නිසා තමයි ආස්වාදයට ඇලෙන්නේ. ඒ ආදීනවය දැන් ඕක ඇත්තටම මේ විදිහේ හිත නිවන භාවනාවක් නම් ජීවිතේ අවසන් වෙනකම් මේ විදිහට තියෙන්න ඕන. එහෙම තියෙන්නේ. ඒකනේ කියන්නේ විවාහ වෙලා දැන් කට්ටිය කියන්නේ විවාහ වෙන්න ඒ ලං වෙනකම් විවාහ වෙනකම් කියන්නේ ඉරහඳ අතට ගෙනලා දෙන්නම් කියලා ඉතින් කතාවට කියන්නේ. ඊට පස්සේ විවාහ වෙලා ටික දවසක් යද්දි ඉතින් මේ ගුටි බෙට තමයි ගොඩක් යාවට හම්බෙන්නේ. ඒක නිසා අර එක ඒ ස්වාමීන් වහන්සේලාත් එක හිතවත් තරුණියක් විවාහ වෙලා ටික කාලෙකින් ඇවිල්ලා ස්වාමීන් වහන්සේලා එක විස්තර කියනවලු. ඊ ඇවිල්ලා කිව්වලු විවාහ වෙලා මුල් සතිය ඇතුළත ළඟින් ඈත් වෙන්නේ නැතුව ළඟටම වෙලා හිටියේ කිව්වලු නෝනාත් එක්ක. ඉතින් බොහොම සමීපවලු හිටියේ. සතියක් විතර යද්දී දකිද්දිත් කේත් තියනවා කියලා කිව්වලු. කියන්නේ දකිද්දි තරහ වෙනවලු මේ පෙන්වන්න බෑ කිව්වලු. ඒ තරම් සතියෙන් එපා වෙනවා සමහර විට. ඉතින් ඒ වගේ දැන් එම් හිත නිවන භාවනාවක් නැනිව ඉන්න බෑ. ඔය කතාව තියෙන්නේ ඇත්තටම විවාහ වෙන්න කලින්. විවාහ වුණාට පස්සේ ඕක අනිත් පැත්ත ගන්නවා.
අනිත් ඒ ක්‍රිස්තියානි කෙනෙක්
මේ කියලා ගන්නවා. ඊට පස්සේ ඉතින් ඒ තරම් හිත වනසන තවත් දෙයක් නැහැ කියලා සින්දු කියයි. හරි අපි යමු ඉතින්. එහෙනම් ඊළඟ වාක්‍ය රතනානන්දස් මට නේ තියෙන්නේ. මම පොතක් මම කියලා අපි අයින් කරමු. ඔහු පොතක් කියවයි. කියවනවට කියන්නේ පඨති. පඨති ක්‍රියාපදේ. ඒවත් අහලා දැන් මේකේ නැති වචන සමහර විට මම කියන්නේ ඇහිලා එතකොට ඇහිලා හරි මතකෙට එනවනේ. ඔහු කොහොමද?
ඔහු සෝ
පොතක්. පොත්ක වචනිය.
පොතක්
කියවයි. පොත්කං ဒုတိယපදේ. පොත්කං. සෝ කියන්නේ උත්පදේනේ. පොත කියන්නේ කර්මපදේ. පටති. ආයත වාක්‍ය කියන බලන්න එක වතාවක්.
පොත්කං
පටති. පටති. හිතේ මේ පොතක් කියවයි. ඔහු පොතක් කියවයි. එතකොට සෝ පොත්කං පටති.
යෝ කියලා කියන්න
යෝ කියන්නේ යමෙක් කියන එක තමයි. යෝ කියන එකේ තේරුම යමෙක්. ඔව් යම් භික්ෂුවක් කියන එකයි. අවශ්‍යද
පාඩම් කරනවා කියන එකට පටති කියන්නේ.
දැන් පටති කියලා සාමාන්‍යයෙන් නම් කියවන්නේ කියවනවට. ආ ඒ කියන්නේ පාඩම් කරනවා කටපාඩම් කරනවා.
ඒ වගේ දාන අපිට මතක තියාගන්න
නිසා. වාචුග්ගතං කරෝති. වාචෝද්ගත කරනවා. වාචුග්ගත කියන වචනේ තියෙනවා. හරි ඊළඟ අපි තේජානන්දස් මට අපි ධර්මය කරණ කොටගෙන සිල් වඩමු. අපි ධර්මය කරණ කොටගෙන සිල් වඩමු. භාවීති කියන ක්‍රියාපදයක් ගත්තා නම් භාවී අපි ධර්මය කරණ කොටගෙන සිල් වඩමු සමාධි වඩමු. ඒකටම කියන්න පුළුවන් අර උක්ත පදේ ආයේ කියන්නේ නැතුව ඊට පස්සේ කර්මපදේ ක්‍රියාවයි යොදන ආයේ කියන්න පුළුවන්. එතකොට සමාධින් භාවේම පඤ්ඤං භාවේම. අපි ධර්මය කරණ කොටගෙන ධර්මය උපකාර කරගෙන ධර්මයේ තියෙන නිසානේ අපිට සිල් රකින්න පුළුවන්. සිල් වඩමු සමාධි වඩමු ප්‍රඥාව වඩමු. ඊළඟට භික්ෂු භික්ෂුපදේ
අලින් වාගේ ච කියලා දාන්න පුළුවන්.
පුළුවන්. ධම්මං සීලංච භාවිතෝ ධම්මං සමාධිංච පඤ්ඤංච භාවීම. එමත් පුළුවන්. භවමනි භාවී කියලා එක පොඩ්ඩක් වෙනස් වෙනවා ක්‍රියාව හැදෙන හැටි. භාවීති කියලා ක්‍රියාපදේ හැදේ.
භාවේමි මේ
භාවී. අපි ඒව ගැන තව ඉස්සරහට පොඩ්ඩක් කතා වෙමු. අද පොඩ්ඩක් ඉඩක් ලැබුණොත් අපි ඒක කතා කරමු. හරි. අවසානික. ශ්‍රාවක ශාවක පදේ ශ්‍රාවක ඉන් අතුරි. ශ්‍රාවකයන් අතුරි සාරිපුත්ත මහරහතන් වහන්සේ ශ්‍රේෂ්ඨතම වී
අතුරින් කිව්වොත් සත්තමි බහුවචනෙන්
කියන. එතකොට ශ්‍රාවක පදේ
ශ්‍රාවකස් ශ්‍රාවක සාර
ශ්‍රාවක පදේ එක වරණගල සත්තමි බහුවචනේ
ශ්‍රාවකස් ශ්‍රාවකේසු සාරිපුත්ත
තත්තේරෝ කියලා ගන්න.
සාරිපුත්ත තේරෝ
ශ්‍රේෂ්ඨතම. එතකොට සෙට්ඨතම කියලා යෙන්න ඕනේ.
ශ්‍රේෂ්ඨතම
නෑ. ဒုတိය නෙමෙයි. මං කිව්වා ඕති දැන් අන්තිමට වෙයි කියලානේ අපි කිව්වේ. එහෙමනම් ඒ පදෙත් ප්‍රථමාවෙන් තියන්න
ඕනේ. ශ්‍රේෂ්ඨතමෝ
සෙට්ඨතමෝ.
ශ්‍රේෂ්ඨතමෝ වෙයි
ඕති. එතකොට ශ්‍රාවකයන් වහන්සේලා අතුරින් ශාවකේසු ශ්‍රාවකයන් වහන්සේලා අතුරින් එහෙම නැත්නම් ශාවකානම් කියලා චක්කීන් තියන්නත් පුළුවන් චක්කී බහුවචනෙ. නිද්ධාරණ අර්ථ කියලා මං කිව්වා ඒකට. පිරිසක් අතරින් කෙනෙක්ව විශේෂණ කරලා දෙක්වීම. එතකොට සාරිපුත්ත තේරෝ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. සාරිපුත්ත තෙරුන් වහන්සේ කියන එකයි අපි ඉතින් අර ගෞරවීයට මහරහතන් වහන්සේ කියලා අපි කියමු. සෙට්ඨතමෝ ශ්‍රේෂ්ඨතම හෝති වේ. සෙට්ඨතමෝ ඒකත් ප්‍රථමාවෙන් තියෙන්න ඕනේ. ඊ අපි කිව්වා ඔව් හෝති භවති ඒ වගේ ක්‍රියාපද වලදී ආඛ්‍යාත පූර්ණ පදේ කියලා අපි කිව්වනේ. එතකොට ඒ ක්‍රියාවේ අර්ථය තව ටිකක් පැහැදිලි කරන්න පුරවන්න තියෙන වචනේ. ඒකත් තියන්න ඕන ප්‍රථමාවේ. හරි. ඇති එනන් නේද? තව මේකේ
අප
කියන්න පුළුවන්. එහෙමත් කියන්න පුළුවන්. සාමාන්‍ය බොහෝ විට බුද්ධ දේශනාවේ සමහරට තියෙන්නේ උක්ත පදේ මුලින් තියනවා වෙන්න පුළුවන්. තේරෙනවා දැන් අපි අර සිංහල රටාවට යන්න ඕන නිසා මම මේ විදිහට කිව්වේ. නැත්තම් සමහර විට සාරිපුත්ත මහා තේරෝ ශාවකේසු සෙට්ඨතමෝ හෝති කියලා කියන්නත් පුළුවන්. එහෙම තියෙන්න පුළුවන්. සාරිපුත්ත මහ රහතන් වහන්සේ ශ්‍රාවකීන් වහන්සේලා අතුරින් ශ්‍රේෂ්ඨතම වනසේක. හරි.
අර මාම ශාවකානම් බික්කුණයි අදිනම් කියලා කියනවා.
ඔව්. එතන මම කියන්නේ නම් මගේ මම ශාවකානම් භික්ඛූණං මගේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා අතුරින් යදිදං සාරිපුත්තෝ කියලා දේශනා කරනවානේ. මේ සාරිපුත්‍ර යම් ඉදං යම් මේ සාරිපුත්‍ර කියලා තෙරුන් වහන්සේ කෙනෙක් වෙනවද? උන්වහන්සේ තමයි අග්‍ර වෙන්නේ කියන එකයි තේරුම. ඒතදග්ගං භික්ඛවේ මම ශාවකානම් භික්ඛූණං පඤ්ඤාවන්තාන ප්‍රඥාවන්තින් අතුරේ පඤ්ඤාවන්ත
මේක චට්ටි
චට්ටි අතුරේ. ඒවා අපි බුද්ධ දේශනාවේ කාරණා විපස්සේ කතා කරමු. මොකද දැන් මේ සමහර ඒවා එකපාර ගන්න බැහැ. සන්ධි වචන එහෙම තියෙනවා. සන්ධි කිරීම තාම ඉගෙන ගන්න නැති නිසා අපිට බුද්ධ දේශනාවේ උදාහරණ ටිකක් ගන්න අමාරුයි. අපි ඒවා පස්සේ කතා කරමු. මේකේ එතකොට මේ පොතේ තියෙන වගේ අමාරු වාක්‍යයක් මොන හරි තියෙනවා නම් අහන්න බලන්න. ගෙන යයි කියනවා නම් හරති කියලා කියනවා. ඒ කියන එකට විතරක් ඔතන අර්ථ ගන්නෙ නෑ. ගෙන ඒ කියන මුළු පදේටම එක වචනයක් තියෙනවා පාලි. ආහරති මං එදා කිව්වා.
මේකනේ
ගෙනේ
කියන
වචනේ ගෙනේ කියන එක තමයි ගෙනේ ගෙනේ පැහැදිලි නේද? හරි. තව ගැටලු තියෙනවා නම් අහන්න බලන්න. එතකොට ඒකේ වාක්‍ය ඉක්මනට බෙදලා කියමු බලන්න. ගොපල්ලා කියන්නේ විභක්තිය.
ප්‍රථම
එක වචන.
ප්‍රථම
එක වචන. එතකොට ගුණා කියලා කියන්නේ
ද්විතීයත.
ඔව්. ඇයි ගෙනේ මේ ක්‍රියාවට ලක් වෙන කියලා. අත්‍රෝ ප්‍රථමාවෙන් තිබ්බා මේක ද්විතියාවෙන් තිබ්බා. පැහැදිලි. තව සිංහල වාක්‍යයක මේ විදිහට බෙදලා කියමු බලන්න. රතනානන්ද ආයස්ම කැමති වාක්‍යයක් තෝරාගෙන 16 වෙනි උදාහරණේ පද ටික ඉක්මනට සිංහලයේ බෙදලා කියමු බලන්න. මිනිස්සු ඇඳන්වර නිදත්. ඇඳන් වල ඇඳන් මත සප්තමි. ඒ කියන්නේ නිදීමේ ක්‍රියාවට ආධාර වෙන පදේ. උතනදී ආධාර පදේ ගැන විස්තර කරන්නේ ඒ කත්‍රූට හෝ වේවා කර්මපදයට හෝ වේවා ක්‍රියාව කරන්න ආධාර වෙන පදේ තමයි ආධාර කියලා කියන්නේ. ඒකත් හොඳට මතක තියාගන්න. ඇතැම් විටක කර්තෘට ආධාර වෙනවා. ඇතැම් විට කර්මයට ආධාර වෙනවා වෙන්නත් පුළුවන්. තේරුණාද? කොහොම හෝ කර්තෘ කර්ම කියන පදයන්ට ඒ ක්‍රියාව කරන්න ආධාර වෙන පදේ තමයි ආධාරය කියලා කියන්නේ. පැහැදිලි නේද? එතකොට දැන් මෙතන මේ කර්තෘට නිදීමේ ක්‍රියාව කරන්න ආධාර වෙන පදේ තමයි ඇඳ කියලා කියන්නේ. හොඳට තේරෙනවා නේ වගේ නේද? ඔව්. නිදීමේ ක්‍රියාව කොහොමද තේරෙන්න ඕනේ? අනිත් ඒවා නොතේරුණත් නේද? හරි. තව එකක් එහෙමනම් කියමු බලන්න. විනේ විසුද්ධි ආයස්ම 19
සරු ගමේ ඇවිදි.
ඔව්.
සරු ප්‍රථම බහුවචන.
ඔව්.
ගමේ සත්තුමි ඒකවචන.
හරි ඇති. ලියන්න පහනක් ගෙන යයි. අපි ස්වාමීන් වහන්සේට කමන්නේ.
ලියන්න. ලියන්න කියන්නේ ප්‍රථම ඒකවචන. පහනක් කියන්නේ දෙවන ඒකවචන.
හරි. දහ අට ස්වාමීන් වහන්සේ දාස යෝ
දාසයෝ ගහනගේ දාසයෝ කියන්නේ පටිම බහුවචන ගසට චතුර්ථි
ටයන්න තිබුණට සිංහලේ ටයන්න ද්විතියාවටත් යදෙනවා චතුර්ථියටත් යදෙනවා අනිත් එක තමයි මම දැන් පාලි භාෂාවේදී ඒ කාරණාව ගැන මම කිව්වා යම් තැනකට නගිනවද යම් තැනකට බහිනවද එහෙම නැත්නම් යම් තැනකට ළඟා වෙනවද ඒ තැන අපි ဒုတိယවෙන් තියන්නේ එහෙනම් මේක කසට කියන්නේ ဒုတိယ වචනයි එතකොට අපි මේක පාලියට පරිවර්තනය කරන්නේ කොහොමද දාසයෝ
දාසා
රුක්කං නගිනවට ආරුහති එතකොට රුක්කං ආරුහති කියලයි කියන්නේ ඔව ආරුහන්ති බහුවචන ඕතරති කියන පදේ හිමින් ඕතරති බහියම හරි
පංචමී
ඒ වෙන තැන පංචමී බහින්නේ යම් තැනකටද එතන දැන් අපි තුමු ගං ඉවුරෙන් ගඟට බසී කියනවා එතකොට ගං ඉවුරෙන් කියන පදේ පංචමී ගඟට නිබහින්නේ ඒක ද්විතිය වෙන් වෙන්නේ යම් තැනකින්ද ඒක පංචමී කූල කියලා කියනවා ඉවුරට ඉත් අපි පුරිසෝ කියලා ගමු පුරිසෝ කූලම්හා ගංගං ඕතරති ගංගාවට බසින් ඊට පස්සේ සංලක්ෂයක් තියෙනවා අපි ඒක කියවමු කවුද පබෝදානන්දයන් සම කියවමු බලන්න මේ සංලක්ෂයක් තියෙනවා මේ පොතේ දොළොස්වෙනි පිටු ටිකක් ඇහෙන්න කියන්න ඕන අනිත් අයට මුද්‍රණ දෝෂ තියෙනම් ඒව හදලා කියාගෙන යන්න බැ
මජ්ජිම පුරුෂ ක්‍රියාපදයෙන් ඒකවචනය තම් පරාවන්නතුලි සමානයිතෝ යන්න සමගද බහුවචනේ තුන්වෙනි
සමානයිව කියන්න ඕනේ තෙපි ඒක තේරුම කියන්න තෙපි
තුන්වෙනි තෙපි යන්න සමගද එදී හැකියි හන්දිසි පදයක් කර්තෘ වී සිටී විට නොයදී හැකියි
ඒ කියපු කතාව තේරෙනව නේද නම් මධ්‍යම පුරුෂ ක්‍රියාපද යොදන්න පුළුවන්නේ ත්වං තුන්හි කියන පද දෙකක් විතර අපි ඒව කලින් කතා කළා. ඒක උත්තම පුරුෂ ක්‍රියාපද යොදන්න පුළුවන්නේ අහං මයං කියන පදත් එක්ක අම්හි කියන පදේකුත් තියෙනවා මයං කියන එකට සමානව. ඒ පද ටිකත් එක්ක විතරයි. තේරෙනවද? අනික් කත්‍රූ පදයක් නම් අනික් පදය නම් උත්ත පදය වෙන පදයක් නම් ඒ තැනක යෙදෙන්නේ නැහැ මේ මධ්‍යම පුරුෂ හෝ උත්තම පුරුෂ ක්‍රියාපද. ඉතින් ටිකක් ඉක්මනට කියමු බලන්න.
උත්තම පුරුෂ ඒකවචනය අහං මම යන සමගද මම වචනේ අම්මේ මයන් අපි යන දෙක සමගද එදී හැසේ කන්පර්යන ඉදිරියද හැකි නොවේ. එබැවින් දෙවෙනි තුන්වෙනි පුරුෂ දෙකෙහි මේ වචන පස පමණක් යෙදේ යයිද භාෂාවේ කුලෙන් ඉතිරි නාමපද කියන්න ප්‍රථමාන ගත්තිය සුච පතම් පුරුෂයේ කෙහි යෙදේ යයි ඉද සරිතය යුතුයි.
පැහැදිලි. එතකොට අනිත් නාමපද මොනවා හෝ තියෙනවා නම් ඒ හැම එකක්ම අයිති වෙන්නේ ප්‍රථම පුරුෂාට, ප්‍රථම පුරුෂයට. හරි. අපි එමුනම් ඊළඟ අභ්‍යාසයටත් ඉක්මනට යමු. ඒකෙත් ඇත්තටම අපි ඒකෙන් කීපයක් කියාගෙන යමු. ඒක ටිකක් තියෙනවා කර්මපදයකුත් එක්ක. ඒකේ තියෙන පිළිවෙලට කීපයක් සමිනාසත්.
මනුෂ්‍යා සූර්යං පස්සංති. මිනිස්සු මනුෂ්‍යා කියන්නේ ප්‍රථම බවර්ධන. සූර්යං කියන්නේ ද්විතීය එක වචන. පස්සංති කියන්නේ බවර්ධන.
හරි.
මිනිස්සු ඉර බලත්
බලත්. හරි.
ගෝනා පාසානේ පාසානේ තිට්ඨන්ති. ගෝනා පතමා ඒක වචන
භව
වචන පාසානේ කර්ම
සත්තමී
ඒක වචන තිට්ඨන්ති සිටි.
ගෝනා ගොන්නු පාසානේ ගල මත ගල උඩ තිට්ඨන්ති සිටිති. ඊළඟට
වාණිජෝ ගාමේ චරති. වාණිජෝ මෙලෙන් දා එක් මතමයි වචන. ගාමේ
නැවතුණා. කො මොකද්ද විභක්ති? සත්තමී එක වචනේ නැද්ද එහෙම එකක්?
ආ සත්තමී.
හා.
චරති බා
කොහොමද උඩට කියන්නේ තේරුම?
දෙරෙන්දා ගමෙහි ඇසිරේ.
ඇසි ඈ?
ඇසිරේ.
ඇසිරේ. හ්ම්. ඊළඟ එක.
සතුනෝ රුක්ඛේ නිපීදති.
හ්ම්.
සතුනෝ කුරුල්ලා රුක්ඛේ ගසේ මෙයාගේ විභක්තිය කියන්නේ.
කියන්නේ කියන්නේ.
පතම ඒක වචන.
හ්ම්.
රුක්ඛේ සත්තමී ඒක වචන ගසෙහි විසීදති ඉඳි.
හරි. ඊළඟ එක
බුද්ධෝ ධම්මං වාසති.
ඒක අපි කිව්වා. ඒ වගේ අපි කිව්වන එක
තමයි. ඒක බුද්දේනේ මෙන්න ළඟ තියෙන්නේ.
බුද්ධෝ වෙන්න ඕනේ එක. හදාගන්න එක. මුද්‍රණ දෝෂ නම් තියෙනවා. ගොඩක් ඒ වගේ තියෙනවා. තුන්වෙනි එකෙත් තියෙනවා. තුන්වෙනි එකෙත් 12වෙනි වාක්‍ය අප සිංහලට නැගිය යුතු එකේ ඒකේ වරා බොහෝ කියලා තියෙන එක වරා හෝ වෙන්න ඕන. වරා හෝ තුන්වෙනි අභ්‍යාසයේ පළවෙනි කොටසේ 12වෙනි එක වරා හෝ වෙන්න. මේකත් එතකොට බුද්ධෝ කියලා හදාගන්න. කීමුකෝ බලන්න එහෙනම් 6වෙනි එක
අහං දීපං ආහාරං මම පහනක් ගෙන එමි. අහං උත්තම ඒකවචන දීපං ද්විතීය ඒකවචන.
අරක කියන්න ඕන උත්තම පුරුෂ ප්‍රථමා ඒකවචන. ප්‍රථමා විභක්තියනේ. විභක්තිය කොහොමත් කර්තෘ ප්‍රථමායි. උත්තම පුරුෂයටයි ප්‍රථමා ඒකවචන පදයක්. පුරුෂ දැන් අනිත් ඒවා අපි කිව්වේ නැතුවට ඒ හැම එකම ප්‍රථම පුරුෂ ප්‍රථම ඒකවචනයි. තේරුණා? දැන් අපි හිතමුකෝ මනුස්සා කියලා කිව්වා කියලා. ඒවා ප්‍රථම පුරුෂ ප්‍රථම ඒක බහුවචනයි. තේරුණාද? උත්තම පුරුෂ ප්‍රථම ඒකවචන පදය. දැන් විභක්ති ටිකනේ අපි කියගෙන යන ප්‍රථම ද්විතිය තතිය කියන දැන් මේ අහං කියන පදෙත් විභක්ති ටික තියෙනවා අපි ඉස්සරහට ඒක කතා කරනවා දැන් පුරුෂ ભેදය විනයි විභක්ති ભેදය විනයි නේ හරි ඊළඟ එක කියමු බලන්න ගෙන යමු කමන්නේ දක්ක ගෙන යමු කියන්නේ ඉතින් ගෙන යමු කියන අර්ථය තමයි හරි එතකොට පද ටික කියාගෙන යමු බලන්න මයං
අපි
ගොනුන්
උරුණුන් හරාම දර්මේ
ගෙන යමු විභක්ති මයං
මයං
පුරුෂය
පුරුෂය උත්තම තම පුරුෂය බහුවත්
ප්‍රතමා බහුවච
ගෝලේ මේ ද්විතිය බහුවච
ඒවත් ඉතින් අත කතාව ප්‍රථම පුරුෂ තුතිය බහුවචනයි පුරුෂය ප්‍රථම පුරුෂ මොකද මම අපි තෝ තොපි කියන පද හැරුණම අනිත් සියල්ලම ප්‍රථම පුරුෂනේ ඒ නිසා අපි මේ පුරුෂය ගැන කතා කරන්නේ නැහැ ඒවත් දැනගෙන තියෙන්න ඕන හැබැයි තේරුණා හරි ඊළඟ එක හරි විලා යන්න තෝ අපි ටිකක් ඉක්මනට කියන්න ඈ
සංගෝ
හා
සංගය
ගාමං ගමට
ගමට
තේ විභක්ති ටික
සංගෝ
ප්‍රථම පුරුෂ ප්‍රථම බහු ප්‍රථම ඒක වචනයි සංඝෝ කියන්නේ දැන් බුද්ධෝ පදේ වගේනේ ඕකෙන් කියන්නේ සංඝපදේ සමූහයක් වුණාට සමූහාර්ථ වාචී ඒක වචන සංඝෝ ඒක වචන හරි
සංඝා කියන්නේ
කාට දැන් අපි හිතමු කොන්න කුරුළු රංචුවක් ඉන්නවා අස්සයෝ රංචුවක් ඉන්නවා දැන් සංඝපදේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට විතරක් නෙවෙයි පාවිච්චි වෙන්නේ තේරුණාද එතකොට මේ වගේ රංචු ගොඩාක් ඉන්නවා නම් අපි කියනවා සත්ත්ව සංඝා සත්ත්ව සංඝා සත්ත්ව සමූහයෝ සමූහ ගොඩක් පැහැදිලිද එහෙම
කියන්නේ
ජන සංඝ කියන පදේ පොදු අර්ථය සමූහය කියන එකයි එතකොට සමූහ කීපයක් තියෙනවා එතකොට
අපිට සංඝයන් කියන්නේ
එහෙම කියන්නේ සාමාන්‍ය සංඝ එහෙම කියන්නේ දැන් පිරිසක් වෙනම කියනවනම් භික්ෂූන් කියලා කියනවා මිස සංඝයන් කියලා කියන්නේ ඒ වචනේ යොදන්නේ සංඝයා කියන පදය ඇතුලේ ඉන්න පිරිසක් නේ එතකොට කියන්නේ භික්ෂූන් කියලා බහුවචනේ සිංහලින් කියන්නේ පාලියෙත් එහෙම තමයි භික්ඛු කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මිස සංඝා කියලා ආමන්ත්‍රණය කරන්නේ නැහැ තේරුණා හරි ඊළඟ වාක්‍යය ඒක අත්හරින්න. ඊළඟ එක කියන්නේ 10. ඉක්මනට කියමු. රජවරු.
පස්සේ පසුන් පිට ආරම්භණි.
ඔව්. නම්. අස්සේ කියලා තියෙන්නේ ද්විතිය බහුවචන පදයේ අසුන් පිට දැන් මම කිව්වා නගින්නේ යම් තැනකටද ඒ පදේ ඉන්නවම ද්විතියවට එතකොට අස්සේ කියලා තියෙන්නේ අස්සෝ අස්සා අස්සන් අස්සේ ද්විතිය බහුවචනේ අස්සය ගොඩක් උඩට නගින්නේ රජවරු කොට දෙනෙක් පැහැදිලි නේ යම් තැනකටද නගින්නේ යමක් මතටද නගින්නේ
රජවරු
අසුන් පිටට අසුන් මතට
නගින්
පැහැදිලිද? ඔක දැන් නැත්නම් සත්තමීක වචනෙන් එහෙම ගන්න එපා. දැන් රජවරු කොට දෙනෙක් අස්සේ කුඩට උඩ එහෙම නෙවෙයි ඈ. මොකද ဒုတိය බහුවචන පදි අර විදිය අර්ථය වැරදි එහෙම වෙන්නේ නැහැ අස්සයා උඩ ඉඳගෙන ඉන්නවා කියලා කිව්වනම් හරි ඒක වෙන කතාවක් එහෙම වුණොත් සප්තමි රජු අස්සයා උඩ ඉඳගෙන ඉන්නවා නිසීදති කියලා වාක්‍යාව නම් අන්න එතකොට සප්තමියෙන් ගන්න ඕන අර්ථය මේක එහෙම නෙවෙයි නැගීම් අර්ථය ඒ කතාවේ නිසා තමයි අර විශේෂයෙන් කිව්වේ නැගීම් අර්ථයේ ක්‍රියාවක් බැසීම් අර්ථයේ ක්‍රියාවක් ලංවීම් අර්ථයේ ක්‍රියාවක් තියෙනවා නම් ඒ ලං වෙන්නේ නගින්නේ බසින්නේ යම් තැනකටද ඒ ස්ථානය ඕ කෙනෙක් වෙන්නත් පුළුවන් මේ වගේ දැන් සතෙක් වෙන්නත් පුළුවන් ඒක ဒုတိයෙන් තියන්නේ තේරුණා පැහැදිලි නේද මොකක් හරි වාක්‍යයක් මතක් වුණාද හරි අපි සිංහල පැත්තේ ඔක්කොම වුණ නැහැ හරි හා කිවි නැහැ හරි කියන්නකෝ ඊට ටිකක් එහෙනම්
අස් දේව ආකාශයෙන් ගච්ඡන්ති දේවා දෙවියෝ දෙවිවරු දෙවිවරු ආකාශේ කරණ කොටගෙන යයි යති
හරි අහසින් කියන එක තමයි
දේවයා කියන ප්‍රථම බහුවචන
බහුවචන
يعني ප්‍රථම පුරුෂය
ඔව්
ආකාශයෙන් කියන්නේ මේ කතිය නේ කර්ණ කොටගෙන කියන්නේ මේ කර්ණ ඒක කර්ණ
ඒක වචන හරි එතකොට අපි දැන් සාමාන්‍ය සිංහලෙන් කියද්දි අහසින් යති කියලා තමයි කියන්නේ අහස කර්ණ කොටගෙන කියලා අපි ව්‍යවහාරයේදී පාවිච්චි කරන්නේ වාක්‍ය හරි අර්ථය හරි කියපු විදිය හරි දැන් ලියද්දි ඉතින් එහෙම ලියන්න ඒ වුණාට අපි භාවිතයේදී එහෙම භාවිතා කරන්නේ හරි සිංහල පැත්ත අපි ඔක්කොම ඕන නැහැ එක්කෙනෙක් දෙන්නේ කියමු කවුද කැමැත්තෙන් කියන්න බලන්න එකක් දෙකක් පබෝදානන්දස්ම කැමැත්තෙන් කියන්න බලන්න එකක් මොකක්ද කැමති එකක් තෝරාගෙන කියන්න
කැමති
තේරන වෙලා යනවා නම් මං කියන්නම් ඉක්මනට වෙලා යනවා නැත්තම් හත් වෙනි එක පද ටික ඉස්සෙල්ලා විභක්ති ටික කියන්නේ යමුකෝ
මම උත්තම පුරුෂයෙක්ගේ
ලෝකේ මේ ලෝකයෙහි කියලායි තියෙන්නේ
හා සත්‍යමි ඒක වචන
හා හරි
අහං ලෝකේ
වසති කියන එකයි ක්‍රියාපදේ
ලෝකේ වසාමි
වසාමි හරි තව කවුද? තව එකක් කියලා නවත්ත. කවුද? කවුද රවි? චිත්තවිසුද්ධිය ඇසු.
මිනිස්.
ආ මිනිස්.
මිනිස් කතාවක් නේද?
කැමති එකක් කියන්න බලන්න.
වන්දනා ඌරාත්මක දෙල්ලම් කරා. වානරෝ. වරා. වරා හොස්
අදෝ ලිපියකුත් තියෙනවා ඒකත් බලලම කියන්න එතකොට විභක්ති ටිකත් කියාගෙන යමු ඉස්සර ඒක කලිනුයි කියන්න තිබ්බේ නේද හරි ප්‍රථමා ඒක වචනයි ඌරා සමග කියන කොටස මුළු කොටසම එකට කියන්න ඕන.
තතියා ඒක වචන.
ඔව්. ඕක සද්දින් පදයෙන් නැතුවත් ඒ අර්ථය එනවා. තේරුණාද? වානරෝ වරාහීන කීදති කිව්වත් අර්ථය හරි. මං කිව්වා. එකට කියනවා සහ යෝගය සහ සහ අර්ථයේ තතියා. සහ යෝගයේ තතියා සහ අර්ථයේ තතියා. සහ යෝගය කියලා කියන්නේ අපි සිංහලෙන් කියන සහයෝගය නෙමෙයි. තේමන සහයෝගයෙන් වැඩ කරනවා කියන එක නෙමෙයි. මෙතන සහයෝගය කියලා කියන්නේ සහ සද්දින් ආදී ඒ සමග කියන අර්ථය හැඟවෙන නිපාත පදයක් එක්ක නාම පදයේ යොදනවා නම් ඒකට අපි කියනවා සහයෝගය. සහ පද යෝග කියන එකේ තේරුම යෙදීම කියන එකයි. සහ සද්දින් වගේ පදයක් යෙදෙන අවස්ථාව. එහෙම නැතිව ඒ පදේ නැතුව ක්‍රියාපද ඒ ක්‍රියාපදේ නෙවෙයි. නාමපදේ විතරක් තදියාවෙන් තිබ්බත් ඒ සහ අර්ථය එනවා. ඒ නිපාත පදේ නැතුව ඒ නාමපදේම තතියාවෙන් තියලා නිපාත පදේ අයින් කරලා කියනවා නම් අර අර්ථයෙන් අපි ඒකට කියනවා සහ අර්ථයේ තතියාව කියලා. හරි. එතකොට වරාහේන කියලා තිකුවත් හරි. වරාහේන සද්දින් කියලා තිකුවත් හරි. එතකොට දැන් කෙනෙකුට ඉඳෙන බුලා එහෙනම් මොකටද? ඉතින් ඔය දෙකක් මොකටද? එකම අර්ථ එනවා නම් ඉතින් සද්දින් නැතුවම කියන්න පුළුවන් හැම වෙලෙම. එහෙම බෑ. දැන් බුද්ධ දේශනාවේ ওই දෙවිදියටම තියෙනවා. එතැන් තැනක සද්දින් ආදී පදත් එක තියෙනවා. සමහර තැනක එහෙම නැතිව තියෙනවා. ඉතින් ඒක අපි ඒ නිසා තමයි ව්‍යාකරණයේදී ඒක ඉගෙන ගන්න වෙන වෙනම අවස්ථා දෙකක් විදියට. ඉස්සෙල්ලා ව්‍යාකරණයේ හදලා පස්සේ බුද්ධ දේශනාව කළා නම් බුදුරජාණන් වහන්සේ සමහර විට ඔන්න අර සද්දින් නැතුවම සමහරට දේශනා කරා ඉලේසීනේ කියලා. එහෙම නැහැ. බුද්ධ දේශනාව තේරුම් ගන්න පසුනේ ව්‍යාකරණයට ගසින්නේ. ඉතින් මේ ව්‍යාකරණයේ විස්තර කරන්නේ බුද්ධ දේශනාවනේ. ඒ නිසා ඉතින් ඒ විදියට අවස්ථා යෙදিলা තියෙනවා. හරි. එහෙමනම් ඇති අදට අපි 4 වෙනි කොටස ඉවර කරලා ඊළඟට අලුත් කොටසට යමු. තව එකක මොන හරි ගැටලු කොටසක් තියෙනම් අහන්න බලන්න ඉක්මනට. ඒ තිබුණු වාක්‍යවල අපහසු එකක් මොන හරි තියෙනවා. දැන් ඊළඟ දවසේදී ඉස්සරහට අභ්‍යාසයක් දෙකක් විතර වගේ ඒ වගේ ලකුණු කරගෙන එන්න. මොන හෝ ගැටලු අපහසු තැන් තියෙනම් ලකුණු කරගෙන එන්න. මොකද අපි මේවම කතා කරන්නේ නැහැ. සමහරට ඉස්සරහට යනවා මේවා කතා නොකර. ඒ නිසා සමහරට අපහසු එකක් තිබිලා මගේ ඇරෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා හොඳට බලාගෙන ඉන්න කියන්න පුළුවන්ද කියලා. මොකද මෙතනදි කියන ටික විතරක් ඇත්තරම ප්‍රමාණවත් නැහැ. තනියෙන් තමන් බලලා තියෙන්න ඕන. තමන් තනියෙන් මේ ටික කියන්න උත්සාහවත් වෙන්න තමන් තනියෙන් හිතින් කියලා බලන්න. දැන් මම ඒකට ලොකු උනන්දුවක් කරන්නේ නැත්නම් දැන් මෙතනදි බලනවා කට්ටිය ඉතින් වැඩ කරලා තියෙන ඉතින් අපිට ඒක හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් තමන්ට තේරෙනවානේ දැන් මේක ටිකක් මට මදි වගේ කියලා. එතකොට ආයෙ ටික කරලා බලනවා. තනියෙන් මේ ටික කරලා බලන්න.
ගොඩ දෙනෙකුට මේ වාක්‍ය පරිවර්තනය කරන්න බැරි වෙන්නේ ওই විදිහට ඒක වෙන් කරගන්න බැරිකම නිසා. මේක මොන විභක්තියටද අයිති පදේ? මේ පදේ අයිති මොන විභක්තියටද කියලා වෙන් කරගන්න බැරිකම නිසා. ඒක පුළුවන් නම් ඊට පස්සේ ඉතින් පාලි වචන අනිත් පැත්තට දාන එක එච්චර අමාරු නැහැ. ඒ නිසා අපි ඉස්සරලා හොඳට හුරු වෙන්න ඕන එක එක විභක්තියේ අර්ථ මොනවද කියලා. ඒ නිසා තමයි මම අර මුලින්ම විභක්ති වල අර්ථ ටික වැඩිපුර ටිකක් විස්තර කළේ. ඒ නිසා ඒ ටික ආපහු අමතකයි නම් ආයවතාවක් බලන්න. ආයවතාවක් බලලා දැන් සමහර විභක්තියක අර්ථ 4 5 6 ඒ වගේ මම විස්තර කළා. එච්චරම අර්ථ අපිට සමාන මේකේ යෙදෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණත් කමක් නැහැ. ඒ වගේ දල මතකයක් හිතේ තියාගන්න. ඊට පස්සේ ගොඩක් රේසි මේ ටික අනිත් පැත්තට හරව ගන්න. පැහැදිලි නේ නේද? ඉස්සෙල්ලාම වාක්‍යයක ලේසිම වැඩේ තමයි ක්‍රියාවෙන් ඉස්සෙල්ලා අල්ලගන්න. ක්‍රියාව අල්ලගන්න. අල්ලගත්තම ඊට පස්සේ තේරෙනවා එහෙමනම් මේ ක්‍රියාවට අනුව කර්තෘපදේ මේකයි. දැන් අපි තාම කර්මකාරකයට ගියේ නැති නිසා කර්තෘපදේ තමයි යුක්ත වෙන්නේ. එතකොට කර්තෘපදේ තමයි ප්‍රථමාවෙන් තියෙන්නේ. ඒක අල්ලගත්තම ඉතිරි පද ටික වෙන් කරගන්න ලේසි. ඒ දෙක වෙන් කරගෙන ඉතිරි ඒවා මේක එහෙමනම් මේ අර්ථයේ හැටියට මොන අර්ථයද ඉන්නේ මේ ටිකක් හිතලා බලන්න. Taman තනියෙන් ටිකක් හිතන්නත් පුරුදු වෙන්න ඕනේ නේද? හරි. තව මොනවා හරි අමාරු වාක්‍යයක් තියෙනවා නම් අහන්න බලන්න. නැත්තම් අපි ඊළඟ එකට යමු. නැතුවේ තියෙනන්නේ ඊළඟ එකත් ටිකක් ඉක්මනට සිංහල කොටස කියමු බලන්න. මුල් ටික මුල් ඡේදේ කවුද? ගෞතම වංශය.
දහස කොටස්. නාමයන්ගේ වර්ණ ගැනීම ලිංග වශයෙන් හා අර්ථ වශයෙන් වෙනස් වේ. ක්‍රියාවන්ගේ වර්ණ ගැනීම ඒ ධාතු කොටස් වශයෙන් වෙනස් වේ. ධාතුන්ගේ සියලු කොටස් පිළිබඳ විස්තරයක් දැක්වීමට මේ අවස්ථාව නොවේ. එබැවින් මුලින් දැක්වූ භූ ධාතු කොටස හැර බහුල ව්‍යවහාරයේ පැමිණෙන තවත් කොටස් දෙකක් මෙහි දක්වනු ලැබේ. චුරාදීන නම් කොටසට අයත් ධාතු රූප දෙකකින් වර්ණය.
රැකීම අර්ථ ඇති පාල ධාතුවට පාලේ පාලය යන රූප දෙකකි. ඒ නිසේ වර්ණගියේ.
හරි ඇති. එතකොට අපි ධාතු ගැන පොඩි විස්තරයක් කතා කරගෙන ගියා. නේද? කොහොමද ක්‍රියාපදයක් හැදෙන්නේ කියන එක ගැන මම කෙටියෙන් කිව්වා. කොහොමද ක්‍රියාපදයක් හැදෙද්දී ඇතැම් විටක මුලට උපසර්ග පදයක් යෙදෙන්න පුළුවන් කියලා කිව්වා. ඊට පස්සේ ධාතුවක් යෙදෙනවා. ඊට පස්සේ විකරණ ප්‍රත්‍ය කියලා කොටසක් එකතු වෙනවා කියලා මම කිව්වා. ඊට පස්සේ තමයි ආඛ්‍යාත ප්‍රත්‍ය කියලා කොටසක් එකතු වෙනවා කියලා කිව්වේ. එතකොට මෙන්න මේ යෙදෙන මම කිව්වා විකරණ ප්‍රත්‍ය. අපි ඒක ඉක්මනට ලියාගමු නේද? දැන් ආශ්‍රමතුණා ලියන්න ඕනේ. මම ලියන්න. ඔව් ලියලා තියෙනවානේ. අපි උපසර්ග දැනට කතා කරන්නේ නැහැ. උපසර්ග හැබැයි ඊළඟ ක්‍රියාපදයේදී උපසර්ගෙකුත් දෙනවා. අපි ඒකත් ලියාගමු. උපසර්ගය එකතු කිරීම ධාතුවක් කියලා කියන්නේ මොකක්ද? තේජානන්දායස්ම අපි ඉස්සරහ ලේසියට වාක්‍යයක් හදාගත්තා ක්‍රියාපදයක් හදාගත්තා එමේ ආඛ්‍යාත ප්‍රත්‍ය කියන්නේ මොනවද කියලා අපි ඒ ටිකක් විස්තර කරගත්තා නේ මොනවද ආඛ්‍යාත ප්‍රත්‍ය කියලා කිව්වේ වර්තමාන කාලයේදී නම් ආඛ්‍යාත ප්‍රත්‍ය විදියට එන්නේ ටී අන්ති සීත මීම කියන හය. ඒ හය අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒ හය වෙනස් කරලා ක්‍රියාපද වෙනස් වෙදීව හයක් හදාගන්න පුළුවන්. මේ දෙකේ එකතුවට අපි කිව්වා වෙනම නමක්. පැහැදිලින්නේ අපි පැහැදිලින් ඕක අපි කලින් කතා කළා මේ ටික ආයේ කිව්වේ ස්වාමීන් වහන්සේලා ඊටකේ හිටපු නැති නිසා දැන් මේ උපසර්ගයක් ඇතැම් විට යෙදෙන්නේ නැති වෙන්න පුළුවන් සමහර ක්‍රියාපදවලදී උපසර්ගයක් හැදෙන මේකෙදී උපසර්ගයක් යෙදෙන්නේ නැහැ පජති කියන ක්‍රියාපදයේ හැදෙන තැන ධාතුව ඇතරම පච කියලා අපි ගන්නෙ අරන් ඒකේ කෙලවර අයින් කරගන්නවා කෙලවරේ තියෙන අයන් අයින් කරගත්තම පච් කියලා හිතෙනවා ඊට පස්සේ විකරණ ප්‍රත්‍ය කියලා අපි එකතු කරන්නේ හැම වෙලෙම අයන්නද මම කිව්වා නැහැ දැන් ඊළඟකට කියද්දී ඒක පැහැදිලි වෙනවා මම කිව්වා මේ ක්‍රියාපද බෙදෙනම ප්‍රධාන කොටස් 7කට කොටස් 7කට කාණ්ඩ 7ක් තියෙනවා ක්‍රියාපද. ඒ කාණ්ඩ 7ේ යෙදෙන විකරණ වර්ග 7ක් තියෙනවා. ඒ නිසා තමයි කාණ්ඩ 7කට බෙදන්නේ විකරණය වෙනස් වෙන නිසා. විකරණේ දැන් උදාහරණයක් විදියට අපි කලින් කතා කළා දැන් මේ විදියට පච් කියන එකට අයිති වෙන්නේ බුවාදී ඝණය කියන ඝණයට. එහෙම නැත්නම් කාණ්ඩයට. කණ්ඩායමට ඒ බුවාදී ඝණය කියන කාණ්ඩයේ ක්‍රියාපදයක් හදද්දී ඒකේ විකරණ ප්‍රත්‍ය විදියට අපි එකතු කරන්නේ අයන්නක්. පැහැදිලිද? එතකොට තවත් කාණ්ඩයක් තමයි දැන් මෙතනදී මේ අලුතින් කියාගෙන යන්නේ චුරාදී ඝණය කියලා. චුරාදී ඝණය. දැන් කොල්ලතු දනත් මෙතන මේ කියාගෙන යන්නේ චුරාදී ඝණ නම් කොටසට අයත් ධාතුහු කියලා. අන්න ඒ චුරාදී ඝණයේදී විකරණය වෙනස් වෙනවා. අයන්න නෙවෙයි. ඒක වෙනස් කාණ්ඩයක්. ඒකට විකරණ එකක් නෙමෙයි දෙකක් තියෙනවා. හරි වෙලයි. එතකොට එකම අර්ථයේ තියෙන වෙනස් ක්‍රියාපද දෙකක් හැදෙන්න පුළුවන්. එක විට එකම සමාන අර්ථයේ තියෙන ක්‍රියාපද දෙකක් හැදෙනවා. පැහැදිලිද? අපි ඒක හදද්දි තේරෙනවා. ඊට පස්සේ ආඛ්‍යාත ප්‍රත්‍ය අපිට දැන් ඒ දෙක එකතු වුණාම මේ ධාතුවයි විකරණ ප්‍රත්‍ය එකතු වුණාම අපි ඒකට කියනවා අංගය කියලා. එතකොට ඔන්න ඔය අංගයට තමයි අපි කැමති ක්‍රියාපදේ හදා ගන්න අපිට ඕන ප්‍රථම පුරුෂ ඒකවචන ක්‍රියාපදේන හදාගන්න ප්‍රථම පුරුෂ ඒකවචන ආඛ්‍යාත ප්‍රත්‍ය එකතු කරනවා අපිට ඕන මධ්‍යම පුරුෂ බහුවචන ක්‍රියාපදේ හදාගන්න නම් මධ්‍යම පුරුෂ බහුවචන ආඛ්‍යාත ප්‍රත්‍ය එකතු කරගන්නවා එතකොට අපිට ඕන දැන් පච කියලා තියෙනවානේ අපිට ඕන මධ්‍යම පුරුෂ බහුවචන නම් එකතු කරන්න ඕන තියන්න නෙවෙයිනේ මයන්නේ එතකොට දැන් හැදෙන්නේ පචම කියලානේ මං කිව්වා මීම කියන පද තියෙනවා නම් ඊතැනක මේ විකරණය දීර්ඝ වෙන අයන්නක් විදියට විකරණේ යෙදිලා තියෙනවා නම් ඒ අයන්න දීර්ඝ වෙනවා කියලා ව්‍යාකරණේ විස්තර කරනවා අකාරෝ දීඝං හිමිමේසු කියලා සූත්‍රයක්. ඔතන මයන්න තියෙන තැන් විතරක් නෙවෙයි හී කියන පදයක් පිටිපස්සෙන් තිබුණත් ඒ ආඛ්‍යාත ප්‍රත්‍ය හියන්නක් තිබුණත් ඒ තැන් වල දීර්ඝ වෙනවා අයන්න දීර්ඝ වෙනවා. ඒ නිසා තමයි පචාහි කියන පදයක් යෙදෙනවා කොහෙදද? ඒව තාම ඉන්නේ නෑ අපි පස්සේ කතා කරමු. එහෙම පදයකුත් හැදෙනවා. එතකොට පචාමි පචාම කියලා එතන අයන්න දීර්ඝ වෙන්නේ ඒ නිසා. එතකොට අංගය පොඩ්ඩක් වෙනස් වෙනවා. පච නෙවෙයි පචා කියලා හිටින්නේ උත්තම පුරුෂයේදී. පැහැදිලිනේ? එතකොට පචාමි කියලායි පදේ
හැදෙන්නේ.
මොකද්ද පැහැදිලි තැනක් තියුනේ කියලා අහන්න කියන්නේ.
අපහැදිලිනේ අර ගොඩක් කියන්නේ අර ක්‍රමටිකල්
මොනාරි අපහැදිලි තැනක් තියෙනම් ඒ ගාව මහන්න ඕන නැත්තම් ධාතු ගණ මොනවද කියලා ඒ ගැන අපි පස්සේ කතා කරන දැනට ඒක අවශ්‍ය නැහැ. ඒව ගැන එච්චර හිතන්න එපා. ඒව තාම ඉගෙනගෙන නැහැනේ. ඒ ඇත්තරම ධාතු ගණ ගැන ලොකු විස්තරයක් තියෙන්නේ දෙවෙනි පොතේ. පාචාදරණේ දෙවෙනි පොතේ. අපි එතනදී කතා කරමු. ඒ ඇතැම් ධාතු ගණ තියෙනවා ක්‍රියාපද දෙක තුනයි තියෙන්නේ. මුළු ධාතු ගණේටම තියෙන ක්‍රියාපද දෙක තුනයි. ඒවා අපි දල වශයෙන් මතක තියාගන්න ඕන මේ ටික හැදෙන්නේ මෙහෙමයි. ඉඳගෙන ගත්තම අපිට ඉතින් ටික තේරුම් ගන්න හැකියි. බුවාදී ගණේ තමයි වැඩිම ධාතු ගණක් තියෙන්නේ.
ඒක තමයි හතදී නෑ. ඒ හත ගොඩවල් හතක.
ගොඩවල් හතකනේ ඒ හතෙන් පළවෙනි කාණ්ඩේ තමයි බුවාදී ගණේ කියන්නේ ඒකේ ගොඩාක් තියෙනවා ධාතු. ඒවක් කොහොම මතක තියාගන්න ඕනේ නෑ. අපිට අර අන්තිමට තියෙන අඩුවෙන් තියෙන ඒවා කීපයක් මතක තියාගත්තා නම් මේක මේ ගණේ මේක මේ ගණේ කියලා එතකොට ඉතින් ටික ලේසි.
නැහැ ඒ හතෙන් චුට්ටක් තියෙන ඒවා තියෙනවා
තියෙනවා ගොඩක් සමහර ඒවා දෙක තුනයි හරි චුරාදී ගණේ ටිකක් තියෙනවා ඉතිරි ඒ වගේ ගොඩක් අඩුයි ඉතිරි ධාතු ගණ පහේ ගොඩක්ම අඩුයි ක්‍රියාපද කීපයයි අපි ඒවා ගැන විස්තරයක් ඒවා හොයාගන්නේ කොහොමද කියලා විස්තරේ මම කියන්නම් පස්සේ ඒක දැම්ම අවශ්‍ය නැති නිසා කිව්වේ නැති කච්චායන ධාතු මංජුසා කියලා පොතක් තියෙනවා ඒකේ විවරණයක් තියෙන පොතක් තියෙනවා පොතකාලේ ධාතු මංජුසා විවරණය කියලා. කච්චායන ධාතු මංජුසා විවරණය කියලා ටිකක් කොළපාට අඳුරු කොළපාටක් වගේ තියෙන කවරයක් තියෙන පොතක්. ඒක අපි දැනට පාවිච්චි කරන්න අමාරුයි. ඒක ගැන විස්තරේ මම තව ටිකකින් කියන්නම්. එතකොට මේ චුරාදී ගණේ ගැනත් කියලා ඊට පස්සේ ටිකක් ඒක බැලුවට කමන්නේ. නමුත් දැනට ඒක වැඩි කියලායි මගේ අදහස. ඒ නිසා දැනට ඒක එච්චර පාවිච්චි කරන්න ඕනේ අපි දෙවෙනි පොතට යද්දි මම කියන්නම් ඒක පාවිච්චි කරන්න ඕන කාලේ. දැනට නාමාක්‍යත වර්ණ ගිල්ල ළඟ තියාගන්න. හරි. එතකොට දැන් මේක හැදෙන හැටි පැහැදිලිනේ. අපි ඊට පස්සේ දැන් මේ හැදුවේ භූ ආදී ගණයේ. ඒකේ තේරුමත් මම කිව්වා භූ කියන ධාතුව මුලින් තිය ආදි කොට ඇති. භූ කියන ධාතුව මුල් කොට ඇති ක්‍රියාපද කාණ්ඩය කියන එකයි අර්ථය. බු ආදී කියන එකේ තේරුම. බු කියන ධාතුව මුලින් තියෙන කාණ්ඩය. නේද? නබිතුම කවුරු හරි කණ්ඩායමක ප්‍රධාන යගි නමින් අපි කියනවානේ අසුවරුන්ගේ කණ්ඩායම කියනන්නේ වගේ තමයි මේක. තේරුණාද? හරි. ඊට පස්සේ ඊළඟට තියෙනවා චුරාදී කියන්නේ ඒකේ තේරුම චුර කියලා ධාතුවක් තියෙනවා. චුර කියන මේ ධාතුව මුල් කොට ඇති ධාතු කාණ්ඩය. චුර චෝරේ සොරකම් කිරීම අර්ථයේ යෙදෙන පදයක් ධාතුවක් චුර කියලා කියන්නේ. අපි ඊට පස්සේ ඒකෙන් පද හැදෙන විදිය ගැන මේ කියලා තියෙන්නේ. අපි ඉක්මනට ඒක බලමු. ඒ විදියටමයි මේ පාලේති පාලෙන්ති කියන පාල ධාතුවත් අයිති වෙන්නේ චුරාදී ගණයට. අපි මේ චුරා චුර කියන ධාතුවම අරගෙන හදමු දැන් මේකේ පාළේ තියෙක දීලා තියෙන නිසා අර පදේ හැදෙන විදිය බලමු. ඒකෙදි විකරණ ප්‍රත්‍ය දෙක ඕනනම් පැන්සලකින් මෙතන ලියාගන්න චුරාදී ගණයේදී විකරණ ප්‍රත්‍ය විදියට එන්නේ නේ ණය කියන දෙක. මූර්ධජ නේ යන්න මූර්ධජ ණය. සමහර පොතකෝක ඒ අය කියලා දීලත් ඇති. ඒ අය කියලා දීලා තිබ්බට ඒකේ ඒ මූර්ධජ ණයන්න තියෙන එකේ හේතුවක් තියෙනවා එක මම කියන්නම්. චුට්ටක් කරුණු කීපයක් නිකන් ලියා ගන්න වෙයි. ඒකත් එහෙම වුණත් ලියා ගන්න මම මේක පදේ හදලා පෙන්නන්නම්. තී කියන தත්ත්වය අරගෙන හඳමුකෝ. තී කියන එක අරගෙන හඳමුකෝ. අපි මේ දෙකෙන් ඉස්සෙල්ලා එක විකරණයක් අරගෙන පදේ හදමු. දෙක පැති දෙකකින් හදමු. මේ විදිහට කොටස් දෙකකින් මම හදන්නම්. මෙතන එකක් හදනවා මේ කියන එක අරගෙන මේ පැත්තෙන් මේ විකරණي අරගෙන පදේ හදන්නම්. ඒක අල් කරලා මම ලියා ගන්නවා. ලේකිය ගරම් පාඩමක් Thank you. තියාගන්න කොමාත් එක නම් කැත කිඩියට ගිහින් ඉන්නා නේ. මේක දැන් එකම පෙළට දෙකම ලියා ගන්න තිබ්බනම් ලේසි. දැන් දෙක යට ලියා ගන්න තුරු පස්සේ ලියනවා නම් පළවෙනි පෙළේ මේ දෙකම එකට දිනනවා. මේකයි අරකයි දෙකට බෙදලා. එහෙම කරා නම් ලේසි. ඊට පස්සේ ඔකට පියවර විදියට දාගත්තා නම් ඒත් වටිනවා. මේක පළවෙනි පියවර. මේ දෙවෙනි පියවර. තුන්වෙනි පියවර. හතරවෙනි පියවර පස්වෙනි පියවර හරිනේ ඒකේ තව අපහැදිලි තැනක් තිබුණොත් මම මේ විස්තර කළාට පස්සේ අහන්න කොතනද මේකද ඔව් මේ ණය ඒ අර විකරණ දෙක තමයි මේ ලීවේ මේ ණය චුරාදී ඝනයේදී යෙදෙන විකරණ දෙක නේ ණය කියන විකරණ දෙකක් යෙදෙනවා ඒ නිසා වෙනස් විදිය පද දෙකක් හැදෙනවා එකම අර්ථයේ දැන් මේ දෙකම අපි හැදුවේ තී කියන ආඛ්‍යාත ප්‍රත්‍ය කියන්නේ වර්තමාන කාලේ ප්‍රථම පුරුෂ ඒක වචන පදයක් පද දෙකක් තමයි මේ හැදුවේ දෙකේම අර්ථය සමයි සෝ චෝරේති සෝ හිතෙමි සෝ චෝරේති කිව්වත් හෙතෙමේ හොරකම් කරයි. සෝ චෝරයති කිව්වත් හෙතෙමේ සොරකම් කරයි. එකම අර්ථයේ පද දෙකම. වෙනස් රූප දෙකක්. ඒ වෙනස් රූප දෙකක් ආවේ විකරණ ප්‍රත්‍ය දෙකක් තියෙන නිසා. පැහැදිලිනේ. ඒතොර දැන් මේ හරි එහෙමම ආවනේ නේ. එහෙමනම් අපි දැන් බලාගෙන යමු. දැන් පළවෙනි පියවරේ කරලා තියෙන්නේ ධාතුවට එකතු කරනවා මේ විකරණ ප්‍රත්‍ය දෙක වෙන වෙනම. පැති දෙකේ. ධාතුව තියෙනවා චුරු කියලා ඊට පස්සේ නේ කියන විකරණ ප්‍රත්‍ය එකතු කරනවා ඊට පස්සේ තී ආඛ්‍යාත ප්‍රත්‍ය වර්තමාන කාලේ එක වචනේ ප්‍රථම පුරුෂේ එහා පැත්තේකේ මේ විදියටම විකරණ ප්‍රත්‍ය විතරයි වෙනස් කළේ විකරණ ප්‍රත්‍ය වෙනස් කළේ විකල්ප ඊට සමාන තවත් පදයක් හදාගන්න පුළුවන් නිසා ඒ කියන්නේ මේ විදිය පද දෙකක් හැදෙනවා සම අර්ථයේ පැහැදිලිනේ විකරණ ප්‍රත්‍ය දෙකක් දැන් අර බුවාදී ගණේ වගේ හැම විකරණ ප්‍රත්‍ය දෙකක් නැහැ. ඊට විකල්ප වෙන පද නැහැ. එකයි තියෙන්නේ. එක විකරණ ප්‍රත්‍යය අයන්න විතරයි. ඒ නිසා ඊට සමාන වෙන පද හැදෙන්නේ නැහැ. විකල්ප පද නැහැ. මේකේ දෙකක් තියෙන නිසා විකරණ ප්‍රත්‍ය දෙකක් තියෙන නිසා තවත් විකල්ප පදයක් හැදෙනවා එකම අර්ථයේ. පැහැදිලිනේ. ඊට පස්සේ පළවෙනි පියවර පැහැදිලිනේ නේද? ධාතුවට විකරණ ප්‍රත්‍ය එකතු කළා. ආඛ්‍යාත ප්‍රත්‍ය එකතු කළා. ඊට පස්සේ දෙවෙනි පියවරේදී අන්න මොකක් දෙකක් කරලා තියෙනවා ඒකෙදි කරලා තියෙන්නේ මේ ධාතුවේ තියෙන මුල්ම අකුර ස්වර ව්‍යංජන වෙන් කරගත්තා. මුල් අකුරේ තියෙන ස්වර සහ ව්‍යංජනයි වෙන් කරගන්නේ. මුල් අකුරේ තියෙන මුල් අකුරේ තියෙන මුල් අකුර කියා කිව්වම චුයන්න චු. ඒක හැදිලා තියෙන්නේ කොහමද? එච් ඌ කියලා. ඒ දෙක වෙන් කරගෙන ඊට පස්සේ ඉතිරි අකුරත් ඉදින් ලිව්වා. තව එකයිනේ තියෙන්නේ ඒකත් එහෙම ලිව්වා. එතකොට එච් ඌ ර කියලා ඔන්න වෙන් කරගත්තා. ඊට පස්සේ විකරණ ප්‍රත්‍යේත් ඒ විදිහට වෙන් කරගත්තා. විකරණ ප්‍රත්‍යේත් මුල් අකුර ඇතර මෙතන වෙන් කරගන්න ඕන මූර්ධජ නයන්න හා සම්බන්ධ වුණ අකුර තමයි වෙන් කරගන්න ඕන. මේ කියන පදේ හැදිලා තියෙන්නේ කොහමද? ඒ කියලා. මූර්ධජ හල් නයන්නට ඒ යන් එක තුනම තමයි නේ කියලා හැදෙන්නේ. අකුරු හැදෙන හැටි දන්නවනේ නේද? කෝ යන්න හැදෙන්නේ කොහමද? අල් කයන්නට ඕ යන් එකතු කරලා. පැහැදිලිනේ? ඒ වගේ ඒකේ තියෙන ස්වරය සහ ව්‍යංජනය වෙන් කරගත්තා. ඒකේ අපහැදිලිකමක් තියෙනවද කාට හරි? ස්වර ව්‍යංජන එකතු වෙන විදිය තේරෙනවනේ නේද? දැන් බූ කියලා තිබ්බොත් අල් භයන්නයි ඌ යන්නයි. තේරෙනවනේ? අපහැදිලිකමක් තියෙද කාට හරි? තියෙනවනම් ඉක්මනට අහන්න. ලැජ්ජ වෙන්න එපා. මේ වෙන්නේ නැත්තම් මෙතනදී තේරුන්නේ නැත්තම් ආයේ ප්‍රශ්නයක් එනවා. ගැටලුවක් නැහැ නේ කියන්නේ. හරි. ඊට පස්සේ ඒක වෙන් කරගත්තා. එහා පදෙත් ඒ විදිහටම වෙන් කරගත්තා. දැන් ණය කියලා තියෙන එකේ මූර්ධජහල් ණයන්නයි අය කියලා වෙන් වෙනවා. අය ණය වෙනවා. ඒ මූර්ධජහල් ණයන්න සම්බන්ධයක විතරයි වෙන් කරගන්න ඕන. අනිත් එක වෙන් කරන්න ඕනේ නැහැ. පැහැදිලිද? යයන්න වෙන් කරගන්න ඕනේ නැහැ. ඊ අ කියලා ඕනේ නැහැ. තේරුණාද? වෙන් කරගන්න ඕන මූර්ධජ ණයන්න විතරයි. මූර්ධජහල් ණයන්න වෙන් කරගන්න ඕන. මොකද මූර්ධජ හල් නයන්නට වෙනම වැඩක් තියෙනවා. ඒ නිසා තමයි ආව අපි වෙන් කරගන්නේ. ඒ ප්‍රත්‍යේ දැන් මේ නේ ණය කියන තැන්වල තියෙන මූර්ධජ හල් නයන්නේ වෙනම කෘත්‍යයක් වෙනම වැඩක් තියෙනවා. ඒ නිසා තමයි ආව අපි වෙන් කරගත්තේ. පැහැදිලිද? ඊට පස්සේ දැන් ඒ අය කියලා වෙනම තියෙනවා. හල් නයන්න වෙනම තියෙනවා. ඔන්න ඊළඟට එනවා තුන්වෙනි පියවරට. තුන්වෙනි පියවරේ දැන් ඉස්සරලම අපි කරන්න ඕන ඇත්තරෝ මේ උයන්න මොකද්ද මේ ඕ එකක් කරලා තියෙනවානේ. ඒක ගැන හිතන්න එපා. ඒකේ කතාව තමයි අන්න ඒ වැඩේ තමයි කරන්න තියෙන්නේ මේ මූර්ධජ හල් නයන්නට. මූර්ධජ හල් නයන්නට අපි කියනවා නානු බන්ධයක් කියලා. නානු බන්ධ. ඒක සිංහලෙන් නම් කියන්නේ ඉත් අකුරු කියලා. ඉත් අකුරක් කියලා කියන්නේ කිසියම් ප්‍රත්‍යයක තියෙන අකුරක්. හැබැයි ඒක පදේ හැදෙද්දී එකතු වෙන්නේ නැහැ. පදේ හැදෙද්දී එයා මොනවා හෝ වෙන වැඩක් පදේ හදන්න කරලා එයා අයින් වෙලා යනවා, ලොප් වෙලා යනවා. අන්න එහෙම පදයකට තමයි කියන්නේ ඉත් අකුරක්. අනුබන්ධ ස්වරයක් කියලා. මේක හල් නයන්නක් නිසා ඒකට කියනවා අනුබන්ධ වූ හල් නයන්න නානුබන්ධය. පැහැදිලිද? එහෙම නැත්නම් මේකට සිංහලෙන් කියනවා ඉත් අකුරක් කියලා. එතකොට මේ අල් නයන්නෙන් වැඩක් තියෙනවා. හල් නයන්න කරන වැඩක් තියෙනවා. එයා කරන්නේ මොකක්ද? ධාතුවේ තියෙන පළවෙනි අකුරේ තියෙන පළවෙනි අක්ෂරයේ තියෙන ස්වරය වෘද්ධි කරනවා කියලා වැඩක් කරනවා. මේ හල් නයන්නේ තියෙන කෘත්‍ය තමයි, එයාට තියලා පෙවෙරලා තියෙන වගකීම තමයි ධාතුවේ මුලින්ම තියෙන ස්වරය. වම් පැත්තේ ඉඳන් කියවගෙන යද්දී අහුවෙන මුල්ම ස්වරය. දැන් මුලින්ම තියෙන්නේ අපි ඒකට කියන්නේ චුකාරස්ත උකාරය. එහෙම නැත්නම් චුකාරය කෙළවරේ තියෙන උයන්න. චුයන්නට සම්බන්ධ උයන්න. චුයන්න ඇතුලේ තියෙන උයන්න කියලා කිව්වොත් තේරෙනවද නේද? ඒ වම් පැත්තෙන් නම් කියවන් යද්දී මුලින්ම අහුවෙන ස්වරය. ඒක වෘද්ධි කරනවා. වෘද්ධි කරනවා කියලා කියන්නේ එයාගේ බලය වැඩි කරලා පෙන්නනවා වගේ වැඩක්. මොකද්ද එතකොට වෘද්ධිය කියලා කියන්නේ කියන එකක් දැනගන්න ඕන. අයන්නක් තිබ්බොත් ආයන්නක් කරනවා. ඒක තමයි එක කාර්යයක් මෙයාට. එතන මුලින්ම අයන්නක් නම් තිබේ, ආව ආයන්නක් කරනවා. එහෙම නැත්තම් යන්නක් හෝ ඊ යන්නක් තිබුණොත් ඒක ඒ යන්නක් කරනවා. පැහැදිලිද? එහෙම නැත්තම් උයන්නක් හරි ඌ යන්නක් හරි තිබුණොත් ඒක ඕ යන්නක් කරනවා. මෙන්න මේ කටයුතු ටිකට තමයි කියන්නේ වෘද්ධිය කියලා. ඒ වැඩේ කරන්න තමයි මෙන්න මේ අනුබන්ධ හල් නයන්න ඇවිල්ලා තියෙන්නේ ප්‍රත්‍යේ. කතාව පැහැදිලිද? ඒක ඕනනම් සටහනක් දාගන්න. මේ ටිකත් ඕනනම් ඔතනම මේ විදිහටම ලියාගත්තම හරි. නැකලියලා ලියලා ඊට පස්සේ මේක මෙහෙම ලියාගත්තා නම් ඒකේ තියෙන කාර්යයන් ටික නානු බන්ධය කියලා එකට කියන්නේ ඉත් අකුර කියලා සිංහල වචනේ. අයන්නක් තිබ්බොත් ආයන්නක් බවට පත් වෙනවා. මොකද්ද ඒ එහෙම වෙන්නේ කියලාත් පොඩ්ඩක් සටහනක් දාගන්න ඕන. මෙතනින් කියන්න ඕන ධාතුවේ මුල්ම ස්වරය. ධාතුවේ මුල්ම ස්වරය තමයි මේ විදිහට වෙනස් කරන්නේ. ධාතුවේ මුල්ම ස්වරය. වෘදිය කියන්නේ මොකද්ද කියලා තමයි මේ කිව්වේ. ධාතුවේ මුල්ම ස්වරය වෘදි වේ. වෘදි කරයි කියලා දාගන්න. වෘදි කරයි. කවුද කරන්නේ මේ හල් නායන්? ඒ ටික පැහැදිලිද දැන් කියපු ටික? තාම කිව්වේ නැහැ නේ. මේ තුන්වෙනි පියවර තාම විස්තර කරේ නැහැ. ඒක මං කියන්නම්. මෙන්න මේ ටික තමයි චුට්ටක් මතකේ තියාගන්න ඕන. අයන්නක් තිබ්බොත් ආයන්නක් වෙනවා. ඊ තිබ්බොත් ඒ යන්නක් වෙනවා. උ තිබ්බොත් ඕ යන්නක් වෙනවා කියලා විතරක් මතක තියාගන්න. ඒක අපිට ඒව ගැන අපිට පස්සේ තව විස්තර දැනගන්න පුළුවන්. දැනට චුට්ටක් කොහොම මතක තියාගන්න ඊ යති. ඊට පස්සේ වන්න තුන්වෙනි පියවරට එනවා අපි. තුන්වෙනි පියවරට ඇවිල්ලා දැන් කරන්නේ මේ ඒ කරලා මේ ඉත්තකුර අයින් වෙලා යනවා. මේ වැඩේ කරලා මෙයා අයින් වෙලා යනවා. පදේ හැදෙද්දි එයා ඉන්නේ නැහැ. එයා මේ වැඩේ කෙරුවා. එයා අයින් වෙලා යනවා. හරි. තුන්වෙනි පියවරේදී අපි කරන්නේ මේ වැඩේ. හල් නයන්න අපි මෝර්ධජ හල් නයන්න අපි වෙන් කරගත්ත කලින් ඒක අපි කපනවා. කපලා එයාට අයිති වැඩේ කරනවා. මොකක්ද එයාට අයිති වැඩේ? ධාතුවේ තියෙන මුල්ම ස්වරය. අන්න මේ වෙන් කරගත්තු උයන්න. චුකාරස්ත උකාරය. ඒ උයන්න දැන් මෙතනින් බැලුවා ඌ තිබ්බත් මොකද්ද වෙන්න ඕන? ඕ යන්නක් වෙන්න ඕන. අන්න යාව අපි ඕ අකුරක් කළා. ඒ ඕ අකුරක් වෙනවා කියන එක අපි පෙන්වන්නේ හර අර විදියට ඊතලයක් ගහලා යටින් ඉරක් ගහනවා. ඒකෙන් කියවෙන්නේ මේ උකාරය ඕකාරයක් බවට පත් වුණා කියන එකයි. පැහැදිලිනේ? එහා පැත්තෙත් එහෙමයි. ඒකෙත් ඒ විදියටම හල්න යන්න අයින් කරගත්තා. එතන හැබැයි ප්‍රත්‍යේකතු වෙනවා අය කියන කොටස ඉතිරි වෙනවා. පැහැදිලිනේ ටික නේද? ඊට පස්සේ ඊළඟ පියවර හතරවෙනි පියවරට එද්දී අපි අර ආය උයන්න ලියන්නේ නැහැ දැන්. ඒක දැන් වෙනස් තත්වයකටපත් වුණානේ නේද? ඊට පස්සේ එයාව ගන්නේ නැත් කෙලින්ම ඕ යන්න විතරක් හැටර ගන්න. මොකද උයන්නනේ ඕ බවටපත් උනේ. ඒක ආය දියන්නේ නැහැ. ඊට පස්සේ හල් නයන්නත් ආය දියන්නේ නැහැ. මෝර්ධජ හල් නයන්න දැන් කපලා එයාගේ වැඩේ කරලා එයා දැන් ගිහිල්ලා. දැන් එයාව අපි පදේ හදද්දි ගන්න නැහැ. ඊට පස්සේ ඒ නේ කියන ප්‍රත්‍ය ඇතුළේ තිබුණ ඒ යන්න විතරයි ඉතින් ගන්නෙ. හතරවෙනි පියවරේදී ඊට පස්සේ මේ ශුද්ධ ව්‍යංජනය පිටිපස්සේ තියෙන ස්වරයට එකතු කරලා ලියා ගන්න. එකතු කරනවා කියලා අපි පෙන්නන්නේ යටින් මේ විදියට ඊතලයක් සම්බන්ධ කරලා. එතකොට H O R A T කියලා තියෙන්නේ හපත් එකේ H O R I T කියලා. ඊට පස්සේ අපි මේ දෙක එකතු කරලා ඒකට අපි අංගය කියලා වෙනම දා ගන්නවා. මොකක්ද? ආඛ්‍යාත ප්‍රත්‍ය එකතු වෙන්න කලින් කොටස චෝරේ කියලා තියෙන්නේ. ඒකට අපි කියනවා අංගය කියලා. චෝරේ කියන්නේ අංගය. තී කියන්නේ ආඛ්‍යාත ප්‍රත්‍ය. එහා පැත්තේ වෙනම අංගයක් හැදෙනවා චෝරය. අන්න වෙනස් විදිහ තවත් අංගයක් තියෙනවා. චෝරය කියලා. එතකොට දැන් මේ අංග දෙකට වෙන වෙනම ආඛ්‍යාත ප්‍රත්‍ය එකතු කරලා අපිට පද වෙන වෙනේවා වෙනස් විදිහේ පද ටිකක් හදන්න පුළුවන්. චෝරේති චෝරයති. චෝරය චෝරේ කියන එකට අපි අන්ති කෑල්ල එකතු කරනවා. අන්ති අන්තිකේ කොටස එකතු වෙද්දී මතක තියාගන්න චෝරේ කියන පදේදී පිටිපස්සේ තියෙන අයන්න තමයි ලොප් වෙන්නේ. චෝරේ අන්ති කියන එකේ අයන්න අයින් වෙනවා. එතකොට චෝරෙන්ති කියලායි පදේ හැදෙන්නේ. චෝරෙන්ති අයන්න අයින් වෙනවා. චෝරෙන්ති චෝරයන්ති. ඒකේ චෝරය චෝරය කියන අංගයට අපි අන්ති කෑල්ල එකතු වෙද්දී ඒත් ඒක අයන්න අයින් කරගන්න. ඊට පස්සේ චෝරේසි සියන් එකතු කරනවා. චෝරේසි චෝරයසි චෝරේත චෝරයත. ඊට පස්සේ මියන් එකතු කරද්දී චෝරේ කියන තැනදී අපි දීර්ඝ කරන්නේ. මම කිව්වේ අයන්නක් තියෙන තැනක තමයි මීම එද්දි අයන්න දීර්ඝ වෙන්නේ. මෙතන ඒ යන්නක් නේ තියෙන කියලා වරි චෝරේ කියලානේ තියෙන්නේ. ඒක එහෙමම තියෙනවා චෝරේමි. හැබැයි අතනදී චෝරය කියලා තියද්දී අන්න කියලා වරි අයන්නක් තියෙන්නේ. චෝරයාමි. පැහැදිලිනේ චෝරයාමි. එතකොට චෝරේම චෝරයාම. පැහැදිලිනේ. ඉක්මනට දැන් මේක අපහැදිලිකමක් තියෙනම් අහන්න බලන්න. මෙතෙන් දෙනකන් ඔක්කොම අපහැදිලිද? ගැටලුවක් නැතිද තියෙන්නේ?
නිහම ඒ ඕවල් කාලිනා දේ මම මුර්ති එහෙම නැහැ.
මොකද
දැන් මතන උල්සියච්ච ආ ඒ ඕවල්
නැහැ. මේවා මේවා තිබුණොත් ඒ විදිහටම තියෙනවා. වෙනසක් තියෙන්නේ නැහැ. මෙයාගේ ආය වෘද්ධියක් කරන්න දෙයක් නැහැ නේ. ඒ නිසා අර විදිහට ලියලා හල් නයන්න කපලා නවත්තනවා. ආපහු මෙතන මොකුත් මේ විදිහට දෙයක් කරන්න ඉතිරි වෙන්නේ නැහැ. හොඳයි ඒක අපේ එක.
එතකොට අභිවෘද්ධි කියන්නේ
ඈ
අභිවෘද්ධි.
එහෙම ව්‍යාකරණයේ එහෙම එකක් නැහැ. වෘද්ධි කියන පදේ තේරුම වැඩිම කියන එක. ව්‍යාකරණයේදී අභිවෘද්ධි කියලා එකක් ව්‍යාකරණ ප්‍රයෝගයක් නැහැ. අභිවෘද්ධි කියන එකේ කියන්නේ තිතින් වැඩිම කියන එක තේරුම වචනේ අර්ථය. ආ.
මුචරනේ විතර
කරන්නේ විතර කරන්නේ නැතුව. දැන් ඒ ටික ඇතර මම ලිව්වේ වචනේ හැදෙන හැටි පැහැදිලි කරන්න. ඒකට ඊට පස්සේ දැන් Tamanට තේරෙන්න ඕන දැන් මෙහෙම පදේ හැදුනම ඊට පස්සේ ඉතිරි ටික වෙන් කරගන්න Tamanට පුළුවන්. ඊට පස්සේ දැන් වචනයක් දැක්කා කියමුකෝ මාරේති කියලා වචනයක් තියෙනවා. එතකොට මතක් වෙනවා එහෙනම් මේක හැදිලා තියෙන්නේ මේ ක්‍රමයට වෙන්න ඇති කියලා හිතලා මාරේ කියන කෑල්ල වෙන් කරගත්තා. එහෙනම් මාරය කියලා තව ඔකට කෑල්ලක් එහෙනම් එන්න ඇති. එන්න පුළුවන්. මාරීති කියලා තියෙනවා මාරය කියලාත් ඇති. මාරීති මාරයති. මාරයන්ති මාරින්ති මාරයන්ති. මේ විදිහට මෙහෙමත් එහෙනම් පද හැදෙනවා ඇති කියලා සමහර ඒවා හිතා ගන්න පුළුවන්. දැතරම මේ විදිහට වෙන් කරලා විස්තර කරන්නේ පදේ හැදෙන හැටි පැහැදිලි කරන්න ඕන නිසා. නැත්නම් මේ ටික විතරක් දුන්නා නම් තේරෙනවා. එතකොට ඉතින් දැන් අර විදිහට අනිත් පද හදන්න ගියපුවාම පැටලෙනවානේ. ඒ නිසා තමයි මේ විදිහට විස්තර කරේ. ඕන් නැත්තම් මුල් ටික මතලා දාගන්න.
එතකොට මේකේ ජාලයේටි මායයේටි දේශයේටි කපේටි කියන්නේ ඔක්කොම
ඒ ඔක්කොගේම
නේ
නය දෙකින් එකතු වෙලා හැදිලා. ඕකේ ඇත්තටම ওই දිලා තියෙන්නේ නේ කියන එක එකතු වුණ එක විතරයි. ඒත් එක්කම මෙතන මේක වෘද්ධියත් කරලා තමයි මේ අවසාන පදේ හැදිලා තියෙන්නේ. වෘද්ධිය කරන්න කලින් මේවා නැත්තම් ජල මර චුර දිස ඨප ඕ කියන එක නම් පොඩ්ඩක් වෙනස්. ලුක කියලා ධාතුව ඕ කියන්නේ අව උපසර්ගය. අව ලුක කියලායි පදේ තියෙන්නේ. ඊට පස්සේ චಿತಿ අනිත් එක ධාතුව ඒවා එච්චර හිතන්න එපා. චಿತಿ ධාතුව ඒවා වෙ හැදෙද්දි පොඩ්ඩක් වෙනස් වෙනවා. ඈ ඒක නම් පූජ සමහර තැන් තියෙනවා විශේෂයෙන් ඒ තැන්වල කියනවා ව්‍යාකරණයේදී මෙතන වෘද්ධිය වෙන්නේ නැහැ කියලා. පූජ කියන කේදී වෘද්ධිය වෙලා නැහැ. පීල කියන එකෙත් එහෙමයි. වෘද්ධිය වෙලා නැහැ. උදේටි කියන එක පදේ ටිකක් වෙනස් විදිහට හැදෙන්නේ. ඌ ඒටි කියලා පදේ හැදෙන්නේ. ධාතුව උද නෙවෙයි. ඒකත් එහෙමයි. උඩ ඡාදේති කියන එක නම් ඡද ඡාදනේ කියන ධාතුව ඡද ධාතුව. ඒ වගේ නම් අපි පස්සේ කතා කරමු. මේ පදේ හැදෙන හැටි අපිට දැනට දැන් මේ කතාව කිව්වේ එතකොට පස්සේ කාලෙකත් ලේසි වෙන්නත් එක්ක මේක දැනට මෙහෙම පොඩ්ඩක් මෙහෙම දෙයක් වෙනවා කියලා ටිකක් දැනගෙන ඉන්න. ඊට පස්සේ දැන් මේ පද ටික අපිට ලේසිම දේ තමයි බහුවචනාදී ඉතිරි පද ටික හදාගන්න. දැන් මේ කියපු කතාව දැන් අපි දැනට ටිකකට අමතක කරලා ඊට පස්සේ අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ අංගය හඳුනා ගන්න එක. ආඛ්‍යාත පදයෙන් අයින් කර ගන්නවා, ආඛ්‍යාතයෙන් අයින් කර ගන්නවා, ආඛ්‍යාත ප්‍රත්‍යය තියන්න. අයින් කරගත්තම ඉතිරි කොටසට තමයි අපි කියන්නේ අංගය කියලා. අන්න ඒ අංගය අපි ඊට පස්සේ විභක්ති ආඛ්‍යාත විභක්ති ප්‍රත්‍ය එකතු කර කර පදේ හදා ගන්නවා. චෝරේ කියලා තියෙනවා. චෝරේති චෝරින්ති චෝරේසි චෝරේත චෝරේමි චෝරේම කියලා පදේ හැදෙනවා. ඒ විදිහටම එතකොට චෝරය කියලා පදේකුත් හැදෙනවානේ. ඒකත් ඒ විදිහට හදා ගන්නවා. ඉතින් එතකොට මේ රටාව අපි අල්ල ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඒ රටාව අපි මතක තියාගත්තම මෙහෙමයි පදේ හැදෙන්නේ කියලා. දැන් ඒ රටාව තේරුම් ගන්න තමයි මේ ටික කිව්වේ. ඊට පස්සේ ඇත්තටම කරන්න තියෙන්නේ කෙලවරේ අර තියන්න වෙනුවට අනිත් ආඛ්‍යාත ප්‍රත්‍ය එකතු කරගෙන යන එක. තේරුණාද? හරි. ඒකේ තව මොන හරි ගැටලුවක් තියෙද? උදේති අපි එකක් දෙකක් වර්ණගලා බලමු දෙවිදියටම. කවුද කියන්න පටන් ගන්නෙ? රතනානන්දයස්ම කියමු බලන්න. පීලේති කියන එක. පීලේති වර්ණංගල පීලේති කියන්නේ පෙළයි. අර විදිහට කියගෙන යන්න. පීලේති පීලෙන්ති. අමාද කල්පනා කරන්න කියන්න බලන්න. ඔව්. තී අන්ති සීත වීම ඒ ටික එකතු කරගෙන යන්න තියෙන්නේ. පීලේ කියන කොටසට. හරි. ඒකේ තේරුම පෙළයි. ඒකෙම තවත් විදිහකට පද ටිකක් හැදෙනවා. පීලය කියලා කොටසක් එකතු වෙනවා. අර අය කියලා කෑල්ල එකතු වෙනවා. පීලයති.
පීලයති. පීලයන්ති. පීලයසි.
පීලය.
පීලයමි.
පීලයාමි.
පීලයාමි.
ඒ අර්ථ ටිකත් ඒ ටික මතක තියාගන්න එන. ඒ විදිහට දැන් තමන් හිතින් කියලා බලන්න ඕන මේ ටික. කුටියට ගිහිල්ලා ඊළඟ දවසේ එනකන් කීප වතාවක් මේක කියලා බලන්න ඕන. එතනදී මම ඊළඟ දවසේ දැන් මේ ටික අභ්‍යාසයෙන් ඉතින් එනවනේ. ඒ නිසා ටිකක් ඒක කියලා හුරු වෙලා තියාගන්න හැමෝම. ස්වාමීන් වහන්සේත් එකක් කියනවා. මාරේති.
මාරේති. මාර මාරෙන්ති. මාරේසි. මාරේත. මාර මාර යාම
නෑ. මාරේ. මාරේ. මාරේ එක වෙනස් වෙන්නේ නැහැ. මේ ඒ යන්නක් නේ තියෙන්නේ. එතන වෙනස් වෙන්නේ
නැහැ. මාරේ. මාරේවි. මාර මාරේම.
ඔව්.
මාර යන්ති.
මාරේති.
මාර යන්ති. මාර යසි. මාර යත. මාර යන්ති.
නෑ.
මාර යා මි.
මි. මාර යාම. මාර හරි. සනසෙත් කම. ඨපේති. තබයි කියන එක. ඨපේති.
ඨපේති. ඨපෙන්ති. ඨපේ. ඨපේසි. ඨපේත.
තපේම ඒ කියලා තියෙන තැන කෙලවරි දැන් මෙතන ලේසිම වැඩේ ඔකේ මෙතන ඒ යන්නක් තියෙනවනේ අංගයේ ඒ යන්න ඒ කෑල්ල අයින් කළා දැන් අර විදියට අය කෑල්ලක් එකතු කරගත්තා මෙතන තියෙන චෝරේ කියලානේ තියෙන්නේ දැන් පාලේ කියලානේ තියෙන්නේ කෙලවරේ තියෙන ඒ යන්න අයින් කරලා අය කෑල්ලක් එකතු කරගන්නවා. එතකොට අනික් පදේ හැදෙනවා. පාලේ කියලා තියෙනවා නම් ලේ යන්නේ තියෙන
ඒ
අයින් කරා. එතකොට පාල්නේ. ඊට පස්සේ අය කියලා කැලලක් එකතු කරගත්තා. පාලය. ඔට්ටපයති. තපයති. තපයන්ති. තපය දැන් ඒකේ මතක තියාගන්න තියෙන්නේ කෙලවරේ යයන්නක් හැම වෙලේම යදෙනවා ඒකේ. ය යයන්නක් තපය මාරය චෝරය ඒ වගේ. මොකද අර අය කියලා කොටසක් මේ කෙලවරේ එකතු උනේ. තේරුණාද? ඒ යයන්න හැම වෙලේම යදෙනවා. ඒක මතක තියාගන්න ඕනේ. එතකොට තේජානන්දයස්ම ඕලෝකේති කියන එක නාම පදෙත් එක්කම කියාගෙන යමු තේරුමත් එක්ක බලන්න. ඔව් සෝ ඕලෝකේති ඒ වගේ. විකල්ප පදෙත් ඒත් එක්කම කියන්න. ඕලෝකේති ඕලෝකයති.
සෝ ඕලෝකේති
ඕලෝකයති. එතෙන්නම කියන ඕලෝකයති.
සෝ
ඕලෝකේති සෝ ඕලෝකයති.
සෝ කියන්නේ.
තේරුමත් කියන්න ඕන. සෝ ඕලෝකේති. එහෙම නැත්තම් ඕලෝකයති. හිතෙමේ බලයි. තේ ඕලෝකෙන්ති. ඕලෝකයන්ති. ඔව්හු බලති. ත්වං ඕලෝකේසි ඕලෝකයසි. තෝ බලහි. තුම්හේ ඕලෝකේථ ඕලෝකයථ. තෙපි බලහු. අහං ඕලෝකේමි. ඕලෝකයාමි. මම බලමි. මයං ඕලෝකේම ඕලෝකයාම. අපි බලමු. ඒ විදිහට කියලා හුරු වෙන්න. උක්ත පදෙත් එක්ක. එතකොට අර්ථය ගොඩක් පැහැදිලි වෙයි. ඒ කුටියට ගිහිල්ලා ඔය මේ තියෙන ඔක්කොටම ওই ටික දාලා නිකන් කියලා හුරු වෙලා තියන්න. එතකොට ඊළඟ දවසට ගොඩක් ලේසි. මහලු වෙලාවක් කියන්නේ ඉතින් පොඩි වෙලාවක් යන්නේ නේද? හරි. ඒ ටික එහෙමනම් ඇති නේද? පැහැදිලි නේ ටිකනේ. තව එක්කෙනෙක්ට අපි දෙමු. හරි ජීත්තායස්. හරි. ඉක්මනට කියන්න බලන්න. චාදේති කියන එක.
චාදේති.
ඔව්. සෝ චාදේති චාදයති. එහෙම කියන්නේ.
සෝ කියන්නේ.
ඒකත් කියන්න ගමන්.
සෝ චාදේති. හා. ඔහු චාදී
වසයි
වසයි සෝ චාදී චාදී යන්ති ඇයි බහුවචන
චාදෙන්ති
චාදෙන්ති චාදෙන්ති
ඔව්හු බලති
ඊට
පස්සේ ඒක කියනවා නම් ඉතින් එතෙන්නම කියන්න ඕන ඒක කියනවා නම් සෝ චාදේති චාදයති. එළ ඉතින් හිතින් කියා ගන්න ඕන. සෝ චාදේති එහෙම නැත්තම් චාදයති. හෙතෙමේ වසයි.
ඔහු වසති.
ඔහු වසයි. වසයි කියන්නේ මේ වාසය කරයි කියන අර්ථය නෙවෙයි ඈ. යමක් වහනවා කියන අර්ථය. ඇවතක් එහෙම වගේ දෙයක් වහනවා. එහෙම නැත්තම් යමකින් යමක් වහනවා. ඒ කියන්නේ වාසය කරනවා කියන අර්ථයට සිංහලෙන් වසයි කියලා කියනවානේ. එහෙම නැත්නම් හරි නපුරුයි කියන අර්ථයටත් වසයි කියනවා නේද? ඒ අර්ථ නෙවෙයි ඈ.
පටිච්චාදී.
ඔව් පටිච්චාදීටි කියන්නේ ඡාදේති පදෙම තමයි හැදෙන්නේ. පටි උපසර්ගය එකතු වෙලා ඡාදේති වසයි.
තන් ඡාදේ
සි.
ඔහු වස
වසයි. ඔහු නෙවෙයි.
වසයි.
තෝ වසයි.
තෝ වසයි.
වසයි.
වසයි. ඊපස්සේ
ඒ ගණිත ගාන නේද? තෝ වස නැති සිංහලක වෙනස් වෙන්නේ
නැහැ. තන් චාදේ
චාදයසි
චාදේසි අනික
තුම්හේ
චාදේ යන්ති
නෑ මහා ප්‍රාණ තයන් එකතු වෙන්නේ
චාදේත
හා
තුන්නේ චාද්ද චාද්ද යන්ති
නෑ නෑ යත යත
චාදේ
යත චාදය නෑ ඔකේ මතක තියාගන්න තියෙන්නේ ඒකයි මං කිව්වේ මේ අන්දය කියන එක වෙන් කරගන්න කියලා. තේරුණාද? දැන් ඡාදේ කියන ඡාදේති කියන තියෙනවා නම් ඡාදේති කියලා තියෙනවා නම් කරන්න තියෙන්නේ මේක අයින් කරගන්න. මේ කොටසනේ අංගය. ඊට පස්සේ තවත් මේ විදිහ එකක් හැදෙනවානේ. ඡාදය කියලා. ඡාදේ කියන එකම තමයි මේ ටික මම මකනවා දැන්. දැන් මම කිව්වා මේ ක්‍රියාපදයේ අංග දෙක වෙන වෙන ඊට පස්සේ ඉස්සෙල්ලා දැන් ක්‍රියාපදයේ දීලා තියෙන්නේ මේ ඒ කියන කොටස එකතු කරලා විතරයි. ඡාදේති කියලා තියෙනවා නම් අපි දැනගන්න ඕන මේකේ අංගය තමයි ඡාදේ කියලා කියන්නේ. එහෙමනම් අනිත් අංගය දැන් මේ විදිහට තව අංගයක් හැදෙනවනේ. ඒකත් අපි හදාගන්න ඕන. හදාගන්න විදිහ තමයි මම කිව්වේ මේකේ කෙළවරේ තියෙන ඒ යන්න අයින් කරලා අය කියලා කැලලක් එකතු කරගන්නවා. එතකොට අනිත් හැදෙන එක තමයි ඡා දේ කියන එක දය වෙනවා. එයි මේකේ ඒ යන්න අයින් කරා අය කැලල එකතු කරා ඡා දේ. ඊට පස්සේ මේකත් අපි මකලා තියාගෙන පද ටික ඊට පස්සේ මේ ටිකට එකතු කරගෙන කියාගෙන යනවා. ඡා දේ කියලා දැන් තියෙන්නේ. ඊට පස්සේ ඒ ටිකට එකතු කරගෙන යනවා තී යන්ති සීත මීම. ඡා දය කියලා තියෙන එකට එකතු කරගෙන යනවා තී අන්ති සීත මීම. ඡාදේති ඡාදෙන්ති ඡාදේසි ඡාදේත ඡාදේමි ඡාදේම ඡාදයසි ඡාදයති ඡාදයන්ති ඡාදයසි ඡාදයත ඡාදයාමි ඡාදයාම. ඉච්චරේක හිතන්න දෙයක් නැහැ. දැන් මේකේ මතක තියාගන්න තියෙන්නේ මේ යට එක හදාගන්න විදිය වුණනම් මතක තියාගන්න. අර උඩ එකේ ආඛ්‍යාත ප්‍රත්‍ය අයින් කෙරුවා, කෙළවරේ තියෙන ඒ යන්න අයින් කෙරුවා, අය කියලා කැලලක් එකතු කරගත්තා. පැහැදිලි නේ? ඊට පස්සේ ඊතර ටික කියලා හුරු කරලා තියාගෙන ඉන්න. තේරුණාද? ටිකක් කියන්න ටිකක්. ඕක මහා ලොකු වැඩක් නෙවෙයි. චුට්ටක් ඉතින් මේ කීපතාවක් කියවුවම හුරු වෙනවා. කියන්න දෙන්නේ යන්නත් තියෙනවානේ. මෙතන දේ නැත්තම් ඡා දේ යති වෙනවානේ. ඒ යන්න අයින් කරන්න ඕන. හරි. ඊට පස්සේ ඊළඟ එකත් අපි ඉක්මනට බලලාම අද නවත්තමු නේද? නැත්තම් ඊළඟ දවසේ කතා කරන්න මදි වෙනවානේ. ඊට පස්සේ ඊළඟ එකේ මතක තියාගන්න ඕන මේ 14 වෙනි පිටුවේ ඊළඟට ඒ තියන්නේ තවත් අලුත් ධාතු ගණයක්. ඒකට කියන්නේ කියාදී ධාතු ගණය කියලා. කියාදී කියාදී ඒක ඔව් ඒක දැන් කියා දෙන්න හදන්නේ. හරි.
එතකොට ඒකට මතන්නේ මේ තේනමන්ට වඩා වැඩියෙන් තියෙනවද?
කියාදී කියලා. නැහැ, ඒකේ ධාතු අඩුයි තියෙන්නේ. ප්‍රමාණය අඩුයි කියාදී ගන්නේ. ඒ කියන්නේ කී ධාතුව මුල් කරගෙන හැදෙන මේක හරි ලේසි. මේ පදේ හැදෙන විදිය. කී තමයි මේකේ ධාතුව. ඊට පස්සේ මේක තමයි විකරණය. ඊට පස්සේ ඔන්න අංගය. ඊට පස්සේ ඒකට අපි එකතු කරගන්නවා ආඛ්‍යාත ප්‍රත්‍ය කැමති විදියට එකතු කරගෙන යනවා. තේරුණාද? පදේ හැදෙන විදිය. කොහොමද? කිනා කී ධාතුව නා විකරණ ප්‍රත්‍ය කිනා කියලා අංගය හැදෙනවා. ඊට පස්සේ ටික අපි එකතු කරගෙන යනවා. අන්ති එකතු වෙද්දි විතරක් මතක තියාගන්න අන්ති ප්‍රත්‍ය එකතු වෙද්දි මෙතන තියෙන අයන්න කෙටි වෙනවා. කිනාන්ති නෙවෙයි කියන්න අමාරු නිසා කිනාන්ති කියලායි පද හැදෙන්නේ. එතනදි විතරක් ප්‍රථම පුරුෂ බහුවචනයේදි විතරක් පදේ පොඩ්ඩක් වෙනස් වෙනවා. කිනාන්ති නෙවෙයි කිනාන්ති වෙනවා. කෙටි වෙනවා, ආයන්න රස්ව වෙනවා. අනිත් තැන්වල ලේසි. කිනාති කිනන්ති කිනාසි කිනාත කිනාමි කිනාම මීම එකතු වෙද්දිත් මේක වෙනසක් කරන දෙයක් නැහැ. දීර්ඝ වෙලානේ තියෙන්නේ. පැහැදිලි නේද? එතකොට ඒ විදිහට තමයි අනිත් පද හැදිලා තියෙන්නේ. ඇතැම් ක්‍රියාපද වලදී මේ විකරණ ප්‍රත්‍ය දන්තය නයන්නක් විදිහට තියෙනවා. ඒක ගැන එච්චර හිතන්න එපා. ඇතැම් තැනක දැන් සුනාති කියන එකේදී මූර්ද ජනයන්ක් තියෙන්නේ. ජානාති කියන එකේ දන්ත ජනයන්ක් තියෙන්නේ. ඒක බුද්ධ දේශනාවේ තියෙන විදිය අනුව. එතකොට ජානාති කියන එක මේ මූර්ද ජනයන් දාලා නෙමෙයි ලියන්නේ. දන්ත ජනයන්ක් බවට පත් වෙනවා කියලා කියලා තියෙනවා. ව්‍යාකරණයේදීත් ඒක කියනවා. විකරණේ
ඒක සිංහල ක්‍රමයේ කියන්නේ කියන්නේ
නැහැ. ඒක කියන්නේ ව්‍යාකරණයේදීත් කියනවා විකරණ ප්‍රත්‍ය වෙනස් වෙනවා කියලා. හරි. එතකොට දැන් පදේ හදාගන්න එක ලේසි මේකේ. ජා කියලා ධාතුව තියෙනවා නම් ඇත්තරම ධාතුව ඔතන අපි ජා කියලා හිතමුකෝ. ඇත්තරම ධාතුව ඥා. ඒක ජා යන්න බවට පත් වෙනවා. පරිවර්තනක් තියෙනවා. අපි දැන්ට මතක තියාගමු ජා ධාතුව කියලා. ඊට පස්සේ නා විකරණ ප්‍රත්‍යක දුනා ජානා කියලා අංගය හැදුනා. ඊට පස්සේ අර කොටස් එකතු කරගෙන ගියා. ජානාති ජානන්ති ජානාසි ජානාත ජානාමි ජානාම. පැහැදිලිද? ඒකේ අර වගේ මේ වැඩ නැහැ. හරි ලේසි. චුරාදි ගණේ තමයි ටිකක් අමාරු. මේක හරි ලේසි. එක පදයයි ඉන්නේ හැදෙන්නේ විකල්ප පදත් නැහැ. එතකොට මේ අර වීපූර්ව කී ධාතුව කියලා කියන්නේ මොකද්ද? අන්න ඒක තමයි මම අර කලින් කිව්වේ සමහර ක්‍රියාපද හැදෙද්දී උපසර්ගයක් එකතු වෙනවා කියලා. මෙන්න මේ වී කියන්නේ උපසර්ගය. තේරුණාද? දැන් කිනාති කිනාති කියලා අපි පදේ කලින් හැදුවානේ. දැන් වියන්න මුලට එනවා වී උපසර්ගය. දැන් තියෙන්නේ විකිනාති කියලානේ එතකොට. හැබැයි උතනදී පොඩි වෙනසක් වෙනවා. ඇතැම් වෙලාවට මේ උපසර්ගයක් එකතු වෙද්දී මෙතන තියෙන අකුර දිත්ත වෙනවා. මෙතන දැන් තියෙන්නේ අල් කයන්න යන්නනේ. වියන්න අල් කයන්න යන්න නායන්න එහෙමනේ තියෙන්නේ. මේක දිත්ත වෙනවා. ඒ කියන්නේ අල් කයන්න තවත් අලුතෙන් එනවා. පැහැදිලි නේද පදේ හැදුණු විදිය?
ඒ කියන්නේ උපසර්ගයක් එකතු වෙද්දී අනිවාර්යයෙන්
නෑ නෑ අනිවාර්ය එකක් නෙවෙයි. ඇතැම් විට මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. එහෙම හැදුණු පදය තමයි මේ වික්කිනාති කියලා කියන්නේ. දැන් කිනාති කියලා කියන එකේ තේරුම මිලට ගන්නවා. වික්කිනාති කියලා කියන්නේ විකුණනවා. දැන් සිංහල වචනෙට ගොඩාක් ළඟයි නේ. වික්කිනාති විකුණනවා. කිනාති කියන එක නම් ටිකක් වෙනස්. මිලට ගන්නවා ඒක. මේ ටිකේ මොනවා හෝ අපහැදිලි තැනක් තියෙනම් කියමු බලන්න. ඒකත් එක්කෙනෙක් කියමු බලන්න කවුරු හරි. ජිනාති ජයගනි කියන කාර විදියට කතරු පදත් එකතු කරලා. ස්වාමීන් වහන්සේ. ජිනසිරිය ඇස්මා කියමු කොහෙන්ද? ජිනාති කියන එකේ තේරුම ජයගනි කියන එකයි. ජයයි. බුදුරජාණන් වහන්සේට ජිනෝ කියලා කියන තේරුමත් ඒකයි. පංචමාරේ අජිනි ජිතවාති අජිනීති ජිනෝ කියලා කියන්නේ. පංචමාර ඉන්ව දිනු නිසා ජිතවා අජිනි දිනුවේ දිනන්නේ කියන අර්ථය.
ජිනාති දිනන්ති ජිනාති ජිනාත ජිනාමි ජිනානු.
ඔව් ඔව් කො කතරපදෙත් එක කියන්නේ. සෝ ජිනාති
සෝ ජිනාති
හෙතෙමේ දිනයි.
හෙතෙමේ දිනයි තේ ජිනන්ති
ඔව්හු
ඔව්හු දිනති තන් ජිනාති තෝ ජිනහි ත්වං
තුම්හි
තුම්හි ජිනාත අපි දිනහු අහං දිනාමි මම දිනමි මයන් දිනාම අපි දිනමු.
හා තව කවුරු හරි එක්කෙනෙක් කියලා අපි නමතු පබෝදානන්ද ඇස්ම ඕචිනාති කමන්නේ තියෙන එකක් නෙමෙයි.
ඕචිනාති
ඒ තේරුමත් කියන්නේ හිතීමේ කඩයි කියලා කඩා රැස් කරයි.
ඔව් කඩා රැස් කරයි.
හා
ඒ ඕචිනාති
ඔව්හු
ඔව් කඩති
කඩා රැස් කරති
කරති තව තව ඕචිනාසි
නෑ නෑ
වචනේ
නාසි ඕචිනාසි
තව ඕචිනාසි තෝ කඩති කඩා කර තුනේ ඕචිනාත තුපි කඩා රැස් කර ත
හු හු
රැස් කර අහං ඕචිනාමි
මම කඩ රැස් කරමින් මම මෝචි නාම අපි කඩ රැස් කරමු.
හරි. අනික කට්ටියට ඇති දෙන්නේ විරාය යන නිසා මේ ටික මේ බලාගෙන ඊළඟ දවසේ අපි ඉනා කරගෙන යමු. අපිට අර තව කාරණාවක් කියන්නම් කියලා හිටිය වෙලාව මදි වෙයි. ප්‍රශ්න හදන විදිය ගැන ප්‍රශ්න වාක්‍යයක්. කමන්න නැද්ද තව විනාඩි 5ක් විතර වගේ? අමාරු. හරි. දැන් ඒ ප්‍රශ්නයක් අහද්දී අපි කොහොමද ප්‍රශ්න පද වාක්‍යයක් හදාගන්නේ කියන එක ගැන ප්‍රශ්න හදන එක ක්‍රමයක් තමයි ප්‍රශ්න වාචී සර්වනාම පදයක් යොදාගෙන සර්වනාම පදයක් උදව්වට අරගෙන අපි ප්‍රශ්නයක් හදනවා. ඒක අපි එක අවස්ථාවක් විතරක් කතා කරලා අදට නවත්තමු. ඒ ප්‍රධානම යෙදෙන ප්‍රශ්න වාචී සර්වනාම පදේ තමයි කින් කියලා කියන්නේ. තේරුම කුමක් කියන අර්ථය. එතකොට මේක පුරුෂ ලිංගයේ වෙනස් විදියට ස්ත්‍රී ලිංගයේ ඊට වෙනස්කට නපුංසක ලිංගයේ පොඩ්ඩක් ඊට වෙනස්කට වර්ණගිනවා. ඉක්මනට වර්ණගිලි පොත අරගෙන කින් ශබ්දය තියෙන තැන පුරවන්න පෙරලා ගන්න. තිබෙන්නේ නැද්ද? තුම්ම ශබ්දයට කලින් ඇත්තේ තුම්ම ශබ්දයට කලින් මේ තියෙන කෝ කේ කං කේ කියලා තුම්ම ශබ්දයට හරි. එතකොට මතක තියාගන්න තියෙන්නේ ප්‍රථමාවේදී ඕක පුල්ලිංගයේ කෝ කේ කියලා හිටින්නේ. කෝ කේ. කෝ කියන එකේ තේරුම කවරෙක්. කවරේ. කේ කියන එකේ තේරුම කවුරු. කවුරු. එතකොට ස්ත්‍රී ලිංගයේ කා කා කායෝ කියලා තියෙන්නේ. ඒක වචනේ කා කවරියක්. බහුවචනයේදී නම් කවුරු කියන එකම තමයි. බොහෝ විට කවුරු කියලා දැන් පොත්වල නම් දීලා තියෙන්නේ කවුරු කියලාමයි. ස්ත්‍රී ලිංග පදෙත් බහුවචනේ. එතකොට නපුංසක ලිංගික කං කියලා තියෙනවා. කවරක්. කුමක් කියලා අපි කියන්නේ කවරක්. ඊට පස්සේ කේ කානි කියන එකක් තියෙන. නපුංසක ලිංගයේ කවරක් සිංහලෙම ඇතර එහෙම යෙදෙන්නේ නැහැ කියලායි කියලා තියෙනවා. නපුංසක ලිංගයේ බහුවචනේ වර්ණගීමක් වෙන්නේ නැහැ කියලා. සිංහලයේදී එහෙම වචන නැහැලු කියලා තමයි කියලා තියෙන්නේ කවර ශබ්දයේ සම්බන්ධව බහුවචනේ විශේෂ වචනයක් නැහැලු. කවර දේවල් කියලා තමයි විතර කියන්නේ නේ. හරි. එතකොට අපි ඉක්මනට වාක්‍යයක මේක යෙදෙන විදිය බලමු. අපි වාක්‍යයක් දිනනවා. පුරු වාක්‍ය නේද? මේක වාක්‍යයක්. මේක ප්‍රශ්න වාක්‍යයක් නෙවෙයි, ප්‍රකාශන වාක්‍යයක් නෙවෙයි. මොකද්ද මේකේ තේරුම? ඉක්මනට කියමු වෙලා ගන්නතු. ඔහු ගසක් කපයි. සෝරු කං චින්දති. ඊට පස්සේ අපිට දැන් ප්‍රශ්නේ අහන්න ඕන උක්ත පදය උත්තරයට ගන්න. උක්ත පදේ උත්තරයට ගන්න ප්‍රශ්නයක් අහන්න ඕන. කවුද ගහ දැන් ඕකේ උක්ත පදේ සෝ කියන එකනේ හෙතෙමේ කියන එකනේ. එතකොට ඒක වෙනුවට අපි දානවා නම් දාන්න ඕන ප්‍රශ්න පදේ විදියටත් කින් නෙවෙයි පුල්ලිංග පදයක් නිසෝ කියන්නේ. ඒකේ පුල්ලිංග එකේ ප්‍රථම පුරුෂ ප්‍රථමා එක වචනයි. එතකොට කෝ කියලා දාන්න. කෝ. එතකොට අපි ප්‍රශ්නයක් අහනවා නම් අහන්නේ කෝ රුක්ඛං චින්දති. කවරෙක් ගසක් කපයි. කවරෙක් ගසක් කපයි. ඒකට උත්තරේ විදියට එතකොට එන්න ඕන සෝ රුක්ඛං චින්දති. පුරිසෝ රුක්ඛං චින්දති. මනුස්සෝ රුක්ඛං චින්දති. මේ විදියට සෝ ඒ කෝ කියන පදයට සමාන විදිහේ පදයක්. එහෙම නැත්නම් ස්ත්‍රියක් ගැන එතන උත්තරේ දාන්න බැහැ. මොකද කෝ කියලා ඇහුවේ පුල්ලිංග පදයකින්. එතකොට ඔක ස්ත්‍රියක් ගැන නම් අහන්නේ කා. කා රුක්ඛං චින්දති. කවරියක් ගස කපයිද. එතකොට උත්තරේ දෙන්න ඕන කඤ්ඤා රුක්ඛං චින්දති. වනිතා රුක්ඛං චින්දති. ඒ විදිහට. පැහැදිලි නේ? ඒකෙම හරිය අපහැදිලිකමක් තියෙද? හරි. එතකොට ඔක බහුවචනයෙන් එනවා නම් අතන එන්න ඕන චින්දන්ති කියලානේ. තේ රුක්ඛං චින්දන්ති කියලා තිබුණා නම් අපි ප්‍රශ්නේ අහන්න ඕන කේ රුක්ඛං චින්දන්ති. කවුරු ගසක් කපද්ද? කවුරු ගසක් කපද්ද? එතකොට ඒකේ උත්තරේ විදිහට එන්න ඕන පුරිසා රුක්ඛං චින්දන්ති. පුරුෂයෝ ගසක් කපති. පැහැදිලිද? එතකොට මතක තියාගන්න තියෙන්නේ උක්ත පදය වෙනුවට උක්ත පදය අරමුණු කරලා අපි ප්‍රශ්නයක් අහනවා නම් උක්තය උක්ත පදයක් උත්තරේ විදිහට බලාපොරොත්තු වෙන අපි ප්‍රශ්නයක් අහනවා නම් ඒ තැනකදී ප්‍රශ්න වාචී සර්වනාමයේ උක්ත ස්වරූපේ තමයි අපි දාන්නේ. උක්ත පදේ කියන්නේ ප්‍රථමා පදේ තමයි ප්‍රශ්න විදිහට දාන්නේ. එතකොට අපිට උත්තරේ විදිහට ගන්න ඕන ဒုတိယා පදයක් නම් අපි උත්තරේ ඒ ප්‍රශ්නේ විදිහට දාද්දි සර්වනාම පදයේ ဒုတိယා පදේ තමයි දාන්නේ. උදාහරණයක් විදිහට අපිට ප්‍රශ්නේ අපිට උත්තරේ ගන්න ඕන ඔහු කුමක් කපයිද? සෝ ඊට පස්සේ දැන් අහන්නේ ඔහු කුමක් කපයිද? කපන්නේ කුමක්ද කියලා අහපුවම දැන් ဒုတိယා පදේ උත්තරේ විදිහට එන්නේ. අපි ဒုတိယා උත්තරේ තමයි ගන්න යන්නේ. ඒ නිසා අපි මේ shabdayet ဒုတိယා පදේ තමයි ප්‍රශ්න පද විදිහට දාන්නේ. සෝ කිං චින්දති. ඔව් කං මෙතන තියෙන්නේ කං චින්දති. එතරම් කිං කියන පදෙත් ඒ විදිහටම දාන්න පුළුවන් ඉතින් පොදුවේ. කිං චින්දති. එහෙම නැත්නම් සෝ කං චින්දති. ඔහු කුමක් කපයිද? පුරිසෝ රුක්ඛං චින්දති කියලා තියෙනවා නම් පුරිසෝ කං චින්දති. එහෙම නැත්නම් කිං චින්දති. පුරුෂයා කුමක් කපයිද? බොහෝ විට ඔකේ කං කියන එක යෙදෙනවා. එතකොට මතක තියාගන්න පුරිසෝ කං චින්දති. පුරුෂයා කුමක් කපයිද? උත්තරේ විදිහට එතකොට දෙන්නත් ඕන ဒုတိယාවෙමයි ඒකට උත්තරේ. පුරිසෝ රුක්ඛං චින්දති. පැහැදිලි?
මම
රුක්ඛං චින්දති. ඉතින් ඒක වෙනසක් වෙන්නේ
නැහැ.
ඉතින් ඒක ඇත්තටම ලිංග ભેදයක් නැහැ. කියන කිනානුව තමයි ලිංග ભેදය. මම කියන එකනේ මම කිව්වේ ලිංග ભેදය අනුව ඒවට කියන්නේ අලිංගික ශබ්ද කියලා. ලිංග ભેදයක් නැහැ. හැමෝටම පොදුයි කියන්න පුළුවන්. ඒතකොට මම කියන එක තිබ්බොත් එතන දාන්න පුළුවන් අහං රුක්ඛං චින්දති. එතකොට කවුද ගස කපන්නේ කියලා තියෙනවා. එතකොට අපිට කෝ රුක්ඛං චින්දති කියලා දාන්න
පුළුවන්. කෝ දාන්න පුළුවන්, කා දාන්න
පුළුවන්, කන් දාන්න. ඔව් කියන කෙනා ස්ත්‍රියක් නම් ඒ විදිහට ගලපලා දාන්න පුළුවන්.
කේ කුසලගවීසී
කේ කුසලගවීසී කියලා. ඔව්. කින් කුසලගවීසී. එතන නම් කුමක්ද කියන අර්ථය. කුසලය යනු කුමක්ද? කින් කුසල. එතකොට කුසලය යනු කුමක්ද කියන අර්ථයෙන්. ඔය කින් ශබ්දයේ අර්ථ ගොඩාක් ගැන ව්‍යාකරණ පොත්වල කියවෙනවා. කාරණ පුච්ඡාය අර්ථයේ හොමම යෙදෙනවා කියලා. කාරණ පුච්ඡා කියන එතන කියන්නේ කාරණය විමසීමාර්ථයේ. එහෙම නැත්නම් වස්තුව ਵਿਚාරණාර්ථයේ කිං ශබ්දය යෙදෙනවා. කුමක්ද කියන අර්ථයේ. දැන් උදාහරණයක් විදිහට කිං මේ ඒකේන තින්නේන පුරිසේන ධාම දස්සිනා කියන බෝසතාණන් වහන්සේ බෝසත්ත්වදී කියපු ගාතාවක් තියෙනවා. තනිවම මම සුමේද තපස්තුමා තනිවම මම මේ සංසාරයෙන් එතර වීමේ කවර ප්‍රයෝජනයක්ද? කවර වැඩක්ද? එහෙම කරන එක තීරුමක් නැහැ කියන වගේ අර්ථයි. එතන එතකොට වෙන මාර්ථයක ඉදිරිය තියෙන්නේ. ඒ වගේම තව කිං සූද විත්තං පුරිසස්ස සෙට්ටං. එතන කුමක්ද කියන අර්ථයි. ඒ වගේ විවිධ අර්ථවල කිං ශබ්දය යෙදෙනවා. කිං පණිමේහි කුද්දානුකුද්දකෙහි සික්කාපදී. ඒ වගේ අපි ඒව ගැන වැඩි විස්තර පස්සේ කතා කරමු. අද ටිකක් වෙලා කින් තියෙන නිසා දැනට මේ නිපාත ගැන වෙනම විස්තරයක් එනවා. නිපාත උපසර්ග ගැන පස්සේ විස්තර එනවා. ඒ තැන්වලදී මම වැඩි විස්තර කියන්නම්. දැනට මතක තියාගන්න අපි උත්තරීට ගන්න යන්නේ යම් විභක්තියක පදයක්ද, ඒ විභක්තියෙම මේ ප්‍රශ්න වාචී සර්වනාම පදයක් දාන්න
ඕනේ.
ඒ ඒක දාලා ප්‍රශ්නය වුණා නම් හරි. අපි උදාහරණ විදියට පුරිසෝ බික්කුස්ස දානං දේති කියලා තියෙනවා. පුරුෂයා කවරෙකුට දානය දෙයිද කියලා ප්‍රශ්නය අහන්න ඕන නම් පුරිසෝ කස්ස දානං දේති. තේරුණාද? පුරුෂයා මිනි භික්ෂුවට දානය දෙයි. බික්කුස්ස දානං දේති. එතකොට ආපහු තියෙනවා දාරකෝ චෝරම් හා භායති. දරුවා සුරා කෙරෙන් බය වෙයි. එතකොට අපිට ප්‍රශ්නයක් අහන්න ඕන දරුවා කා කෙරෙන්ද බය වුනේ? එතකොට අපි දාන්නේ දාරකෝ මේකේ පංචමී පදේ. කම් හා භායති. දරුවා කා කෙරෙන් බය වෙයිද? තේරුණාද? එතකොට උපාසකෝ බුද්ධේ පසීදති. උපාසකයා බුදුරජාන් වහන්සේ කෙරෙහි පැහැදෙයි. උපාසකයා කවුරු කෙරෙහි පැහැදෙයිද කියලා අහන්න ඕන නම් උපාසකෝ කස්මින් පසීදති. ඒ මේකේ කිං ඡබ්දයේ සප්තමී පදේ. ඒ විදිහට දාලා අර්ථ මෙයා කරගන්න මතක තියාගන්න. අපි පස්සේ වැඩි විස්තර කතා කරමු. දැන්
කිං ඡබ්දේ සමග
ද්විතියාව සමග විතරම දෙන්නේ. ඈ කිං කියන්නේ ඒකත් ඇත්තටම කන් කියන තමයි බහුලව කන් කියලා.
නෑ
කිං ඡබ්දේ වෙනම යෙදෙනවා. වෙන අවස්ථාවල යෙදෙනවා. ද්විතියාව නැතිව වෙනම අපි ඒව ගැන පස්සේ කතා කරමු. සමාස කියලා යෙදීමක් තියෙනවා. එතනදී අපිට කතා කරන්න පුළුවන්. හරි. අර කතාව අදත් කියන්න බැරුණා. ඒක මම ඊළඟ දවසේ කියන්නම්. අහං බුද්ධං සරණං ගච්ඡාමි කියන වාක්‍ය හැදෙන විදිය. ඒ ටිකක් වෙනස් විදිය. ඒකේ දර වශයෙන් අර්ථය මතක තියාගන්න. මෙතන ගච්ඡාමි කියන පදයේ අර්ථය යනවා කියන අර්ථය නෙවෙයි. එහෙනම් යාම් අර්ථයේ ධාතු වල අවබෝධ කිරීම අර්ථයකුත් තියෙනවා කියලා විස්තර කරලා තියෙනවා. එතකොට මේකේ තේරුම මම බුදුරජාණන් වහන්සේව සරණ වශයෙන් තේරුම් ගන්නවා, දැන ගන්නවා කියන එකයි අර්ථය. නැත්තම් කියන්නේ ගැහුවොත් දැන් මෙච්චර පැවිදි වෙලත් මේ තිසරණී තේරුමවත් දන්නේ නැද්ද කියලා නේද? ඒක නිසා ඒවත් දැනගෙන ඉන්න එක වටිනවා. අහං බුද්ධං සරණං ගච්ඡාමි කියන එකේ තේරුම නැත්තම් ගච්ඡාමි කියන එකේ යනවා කියන එකනේ තේරුම. දැන් යනවා කියන්නේ ඒකනේ සමහර වහනවා කියන්නේ. ඉහළට යනවද, පහළට යනවද, උතුරට යනවද, මේ මොකද්ද ඔකේ තේරුම කියලා. අතන අර්ථය අවබෝධ කිරීම අර්ථය. ඒක මතක තියාගන්න තියෙන්නේ. මම බුදුරජාණන් වහන්සේව සරණ වශයෙන් තේරුම් ගනිමි, දැන ගනිමි, පිළිගනිමි කියන අර්ථය. හරි.
යාම් කියන ඒ ධාතු.
ඈ? යාම් අර්ථයේ ධාතු. ගමුද ගම් ගති අර්ථ ධාතු කියලා කියන්නේ. ඒ ධාතු වල අවබෝධ කිරීම අර්ථයකුත් තියෙනවා. හරි. එතකොට ඒක මතක තියාගන්න. ඔබේ තේරුම අහං බුද්ධං සරණං ඉති ගච්ඡාමි කියලා. ඒ ඉති කෑල්ල අපි නැතුව තමයි කියන්නේ. අහං කෑල්ල කියන්නේත් නැහැ නේද? එතකොට සරණ ලෙස පිළිගන්නේ. බුදුරජාණන් බුද්ධං කියන පදේ ဒုတိය පදේ. සරණං ඉති සරණං කියන පදේ ඇත්තම ප්‍රථම පදය. ඒක නපුංසකණින්ගේ ප්‍රථම පදය. සරණ වශයෙන් කියන එකයි අර්ථය. සරණං ඉති.
ඈ? සරණං. සරණං. මොකක් සරණං?
සරණ කියන පිහිට කියන එකයි. අපිට නිවන සඳහා තියෙන නිවන් ලැබීම සඳහා තියෙන ක්‍රමය පිළිසරණ කියලා පිළිගන්න. බුදුරජාණන් වහන්සේ තමයි නිවන් ලබන්න තියෙන පිළිසරණ. ධර්ම රත්නය සහ මහා සංඝ රත්නය කියන්නේ. හරි. ඇති එහෙමනම් අතට. ඒකත් මතක තියාගන්න. ඒ වගේව දැනගන්න එක හොඳයි නේද?